ほんだい、サード。でだはす、ヴィシトゥナヴァサレヤ、アタヴェニマーセ、ダハトゥンヴェニダ、バーヴァナヴェデサタハナ、サラッダハグネティ、プラティニャーグネティ、ヴィリエグネティ、ගු ณกรุก වාසනාවන්ත පින්වත්නි බුද්ධෝත්පාදයේ දුර්ලභයි කියලා හඳුනාගත් පින්නතුන් සද්ධර්මයේ දුර්ලභයි කියලා හඳුනාගත් පින්නතුන් මනසත්ත්ව පටිලාභෝ දුර්ලභයි කියලා හඳුනාගත් පින්නතුන්ඒ ලබාගත් ජීවිතේ ජීවත් වෙන්න කල්පනා කරන්න හිතන්න පතන්න අපිට ලැබිලා තියෙන කාලය සුළු කාලයක් කියලා හඳුනාගත් පින්නතුන් මිනිස්සෙකුට පමණක්ම කළ හැකි ජීවිතේ අරුත සොයා ගැනීම කාල බීල ඇඳලා පැලඳලා පුස් ජීවිත ගත කරනව වෙනුවට තමගේ ජීවිතේ වඩා අර්ථ සම්පන්නව ගත කිරීමටත් ජීවිතේ අරුත යථාර්ථය සොයා ගැනීමටත් වෙහෙස වෙන පින්නතුන් පිරිසක් තමයි ඔබ සෑම දෙනාම අනිත් උදවිය අර සත්තු වගේම ජීවිතයක් ගත කරලාඒ මහ පොළොවට පස් වෙනවා මනුස්ස ජීවිතයක ලබන්න තියෙන වටිනාම දේ උතුම්ම දේ දුර්ලභ සම්පත්ති රාශියක් ලැබිලා තියෙද්දි ඒ දුර්ලභ සම්පත්තියේ ප්‍රයෝජනයක් නොලබා හිස් මිනිසුන් ලෙස හිස් පුරුෂයන් ලෙස මේ ලෝකයෙන් සමු ගන්න උදවිය.ඉතින් අපේ පින්නතුන් ධර්මයත් එක්ක ගැටිලා සිටියොත් ඔබට මේ ලෝකේ උත්තරීතර මිනිසෙක් බවට පත් වෙලා උත්තරීතර ධර්මය අවබෝධ කරගෙන අෂ්ඨාරේ පුද්ගල කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලාඔබට මේ ජීවිතය පිළිබඳව අතිශයින්ම උදාහරණයක් ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මගේ ජීවිතේ මම මෙහෙම දහමක් අවබෝධ කරගත්තා කියලා උදාහරණයක් වෙයි හැකි මිනිස්සු කී දෙනාද මේ ලෝකෙ සිටින්නේ? බොහොම සුළු පිරිසයි. ඒ සුළු පිරිසෙන් එක්කෙනෙක් වෙන්න ඔබට හැකියාව තියෙනවා සද්ධර්මයත් එක්ක දිගටම ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රඥාවෙන් යුතුව තමන්ට ලැබෙන හැම රළපහරක්ම බිඳගෙන ඉස්සරහට ගියොත් තේරෙනවා නේද? මායя කියන්නේ ඔබ ධමෙන් අයින් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඔබ ලෑස්ති වෙලා ඉන්න ඕන, අයින් වෙන්න හැම මොහොතකම මායя කරන හැම බාධකයක්ම නුවණින් ඒව බේරගෙන ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. මාරය බාධා එකක් නෙමෙයි පින්නතුනි, බාධා හැම විටම බාධා. මාරය කරන්න පින්නතුනි ඔබේ ශ්‍රද්ධාව බිඳිනවා. තේරෙනවා නේද? ශ්‍රද්ධාව බිඳින්න බලනවා. ඊළඟට ප්‍රඥාව බිඳින්න බලනවා. වීරිය බිඳින්න බලනවා. සම්මර්ෂණය බිඳින්න බලනවා. ඒ වගේ මහා උපාය මාර්ගික පැති තියෙනවා පින්නතුනේ, මේවා බිඳ ගන්න බිඳින්න බලන. ඉතින් පින්නතුන්ට පුළුවන්කම ලැබෙනවා නම් ඒව බිඳගන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න, බලවත්ව ගෙනියන්න, අවිච්ඡ ප්‍රසාදයක්, ඒ කියන්නේ සැලෙන්නේ නැති ප්‍රසාදයක්, බිඳෙන්නේ නැති ප්‍රසාදයක්, බලවත් ප්‍රසාදයක්. තේරුණා නේද? බලවත් ප්‍රසාදයක් තියෙන්න ඕන. පින්නතුනි ධර්මය පිළිබඳව පමණක් නෙමේ පින්නතුනි, තමන්ගේ බුදු දහම පිළිබඳව පවා ඒ ශ්‍රද්ධාව බිඳ ගන්නවා, ඒ බුද්ධ ගෞරවය බිඳ ගන්නවා විවිධ වචනවලට රැවටුනහම උදවිය. එහෙම පිරිසක් ඉන්නවද නැද්ද සමාජයේ? ඉන්නව නේ නේද? බුදුදහම බුදු පිළිම අයින් කරලා දාලා වෙනත් රූප තියාගෙන එතන වඳින්න පුරුදු වෙනවා, බුද්ධාගමෙන් අපිට ලැබිච්ච දෙයක් නෑ කියලා නේද? බුද්ධාගමෙන් අපිට මෙච්චර කාලයක් ඇදහුව අපිට ලැබිච්ච දෙයක් නෑ, මේකෙන් තමයි අපිට ලැබෙන්නේ කියලා වඳින්න ගන්නවා. ඊළඟට බුදුදහම ඇතුලේ ඉන්නවා, ධර්මයේ තුලට තියෙන ශ්‍රද්ධාව නැතුව. මගේ ළඟ පන්සිල් තියෙනවා කියලා උද්දච්ච කමක් දෙනවා මාරයා, ඒකෙ එල්ලෙනවා. අපි පන්සල් යන්න ඕනේ කියලා එයා කල්පනා කළා. අර උද්දච්ච කම හිලිලා වයසට යනකන් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් පින්නතුනේ ඔන්න මේ වගේ දේවල් වලින් අපි බේරෙන්න සූදානම් වෙන්න ඕන. අපිටත් තිබුණ පින්නතුනේ ඔක්කොම හාමුදුරුවෝ එකයි කියලා හිතලා ධර්මයේ හොයන්න තු වෙන්න තිබ්බා. මම හිතුවා මේහා පන්සලේ, අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මෙහෙම වුණාට වෙන කොයිබ හරි කෙනෙක් මේ ආධ්‍යාත්මය දියුණු කරගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට අරක්කු කාලකුයි සිගරට් පැකට් එකකුයි දානේ අර යන්න ඕන. ඒක වෙනම කතාවක්. ඒ වුණාට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ එහෙම වුණාට එහෙම නෑ. ලෝකෙ කොයි බහරි ඉන්නවා මේක හොයාගත්ත හාමුදුරු කෙනෙක් ඇති, දර්ශනය හොයාගත්ත කෙනෙක් ඇති. මට යත් එක්ක අපහැදි අපහැදි ඉන්න ඕනේ නෑ, ගැටි ගැටි ඉන්න ඕනේ නෑ. මට සත්‍ය සොයාගෙන යා යුතුයි කියලා අපි හොයාගෙන ගියා. අපි විසඳ ගන්න උත්සාහ කරන්නේ අපේ ප්‍රශ්නේ, එහෙම නැතුව දහමක් දැනගන්න උත්සාහ කළා වැඩක් නැහැ. ඔබට ප්‍රශ්නයක් තියෙනවද කියලා ඔබ හඳුන ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒකනේ චතුරාර්ය සත්‍ය පළවෙනි එක මොකද්ද? දුක. දුක කියන එක ඔබ ළඟ තියෙන දුක ඔබ හඳුනගෙන තියෙනවද? මොකද්ද අපේ මහත්ය ළඟ තියෙන දුක? මොකද්ද දුක? මොකද්ද? මොකද්ද දුක? මොකද්ද දුක? හැමෝටම ඇති නේද දුක? එහෙමයි. ඒ නිසා තමන් දුක අඳුන ගන්න ඕන. තමන්ට දුක් දෙන්නේ කවුද? සිත නේද? ඒවල පංච උපාදානස්කන්ධය කිව්වත් කොහොම කිව්වත් ඒක විවිධ වචන වලින් කිව්වත් ඒ අදහස් වෙන්නේ අපිට සිත තමයි දුක් දෙන්නේ. දැන් සමහර අය හිතාගෙන හිටියනම් මහත්ය තමයි දුක් දෙන්නේ, නෝන තමයි දුක් දෙන්නේ, දරුවෝ තමයි දුක් දෙන්නේ, යාළුවෝ තමයි දුක් දෙන්නේ. නෑ, අපේ ගෙදර අල්ලපු ගෙදර මිනිස්සුන් තමයි අපිට දුක් දෙන්නේ. නෑ, කවුද දුක් දෙන්නේ? හිත. එහෙම හිතාගන්න අකමැති නම් හිත තව ගොඩාක් කල්පනා කරලා බලන්න ඕන ඒක සත්‍යද කියලා. එහෙමනම් පින්නතුනි ප්‍රධාන දුක් දෙන්නේ හිත. එහෙමනම් ඒ සියලුම ගැටලුත් තියෙද්දි බුදුවරු දුකටපත් නොවි පවතින්නට හේතුව හිත හදා ගැනීම. උන්වහන්සේලාට පුළුවන් අට ලෝ දහමෙන් නොසැලෙන මනසක්. අපිට අට ලෝ දහමෙන් සැලෙන මනසක්. ඒකට හේතුව ඒ සිත අර ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ බල සම්පන්න භාවය අඩුකම නිසා, නැතිකම නිසා. ඒක වාචිකව නෙමෙයි බලන්න ඕන, මානසිකව. පිටින් නොසැලී වගේ අනිත් අයට පේන්න ඉන්න එක නම් කාට වුණත් කරන්න පුළුවන්. කපටි කමටත් ඉන්න පුළුවන්. මං සැලෙන්නේ නැහැ නේ කියලා ඉන්න පුළුවන්. එනාට ඇතුලින් සැලෙනවා. එහෙම නෙමෙයි, ඇතුළහන්තයෙන්ම නොසැලෙන මනසක්, නොසැලෙන බලයක් තියෙන්න ඕන. මහා පර්වතයක් වගේ බල සම්පන්න තියෙනවා. අවබෝධය නිසා. අවබෝධය නිසා. කොහොමද බුදු කෙනෙක් ඒව දේවල් උන්වහන්සේට දරා ගන්න අවබෝධය පහළ වෙන්නේ? දේවදත්ත සතුරුකම් කරනවා. උන්වහන්සේට බලනවා මොකද මේ කරන්නේ කියලා. උන්වහන්සේට පේනවා ඉස්සර අර වෙළඳාමේ ගියපු ජාතක කතාව නේද? ඒක මතක් වෙනවා. අපි රන් තලියකට ඇති කරගත්ත ප්‍රශ්නේ එදා ඉඳලා මම එයා ගන්න හදපු පාත්‍රේ මම වැඩි මුදලකට අරගත්තා. එදා ඉඳලා බැඳ වෛරේ මේ තාමත් එන්නේ. ඉතින් මේක ස්වභාවයක් කියලා තේරුම් ගන්නවා. මේක වළක්වන්න බෑ කියලා. ඒ උන්වහන්සේට පිළිබඳව මුකුත් හිතන්න දෙයක් නැහැ. බද්ද වෛරය කියන්නේ ඒවට. පියවරෙන් පියවර අල්ල ගන්නවා. ස්ටෙප් බයි ස්ටෙප් අතහරනවා. ආත්ම දෙකක්වත් පලිය අරගෙන නිකන් ඉන්න එපා. එහෙම කරේ නෑ. දිගටම බද්ද වෛර කියලා කියන්නේ ඒවා. සංසාරේ ආත්මෙන් ආත්මේ පලි ගන්න හිතන උදවිය. ලාභය වෙනුවෙන්, ප්‍රයෝජනය වෙනුවෙන්, මමත්වය වෙනුවෙන් කටයුතු කරාම ඒ මනුස්සයන්ට අතහැර ගන්න බැරි වෙනවා. තරහව අතහැර ගන්න බැරි වෙනවා. ලෝභකම, ඉඩකඩම් වලට තියෙන පෙරේතකම, ඔව්, ධනමාන්නයට තියෙන දේවල් වලට අතහැර ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒව තුලම උපතුපදී ඒව පස්සෙම ගියනවා. ඊට පස්සේ ස්වාමි භාර්යාවන්වරුන්ට තියෙන එකට බැඳීම වුණත් අත්හැර ගන්න බැරි වුණාම ඒ දෙන්නගෙත් හොඳ විදියට යන ඒවත් තියෙනවා, නරක විදියට යන ඒවත් තියෙනවා. ඒවත් ජන්මාන්තරගත වෙනවා, සංසාරගත වෙනවා. ඉතින් සසරත් හොඳ කරගන්න තමයි, මේ භවයත් හොඳ කරගන්න තමයි ධර්මය කියන එක අපි අවබෝධ කරගන්න අවශ්‍ය කරන්නේ. බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ ධර්මයේ වඩන එක කැඩපතක් ඉස්සරහට ගිහිලා මුහුණේ කැළලි තියෙන තැන් බල බලා, දැලිකුණු තියෙන තැන් බල බලා පිරිසිදු කරනවා වගේ කියලා. එහෙනම් ඔබේ හිත දිහා බලලා මොනවද අඩුපාඩුකම්, මොනවයින්ද මම අන්තගාමී වෙලා තියෙන්නේ, කුමන රජස්ත දැලිකුණුද මේ හිතේ තියෙන්නේ, ආන්නේව සෝද සෝද පවිත්‍ර කරගන්න ඕන. ඔබට බලමාන්නේ තියෙනවද? බලය නිසා හටගත්ත මාන්නේ, ගොඩක් දෙනෙගේ එක විශ්‍රාම ගියාම නැතුව යනවා නේද? නැත්නම් ඉතකන් තිබුණා බලමාන්නේ. ඉස්සර ඔය පිම්බිලා හිටපු ඇති ඇමතිවරු විශ්‍රාම ගියපු අය හම්බෙන්න ගිහිල්ලා මම ගිහිල්ලා තියෙනවා. අනේ හරි, දැන් අර පිම්බිච්ච එක ඇකිලා ඒක නැතුව හරි බොහොම චාම්ව ඉන්නවා. එහෙමයි බලමාන්නේ තියෙනවා. ධනමාන්නේ තියෙනවද? බලන්න හිත ඇතුලේ ධනමාන්නේ තියෙනවා. මට මෙච්චර මෙච්චර මේ 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 වගේ වාහන තියෙනවා, මේ වගේ ගෙවල් දොරවල් තියෙනවා කියලා නිකන් හිත නිකන් ඒව වෙලාගෙන නිකන් ධනමාන්නයක් තියෙනවද? සෝදගන්න ලේසි. ධනමාන්නයක් තියෙනවා නම් අර චීනෙට වැහැලා ගහගෙන යන වාහන ටිකයි දීපල ටිකයි, නැත්නම් අර හිමාචල් ප්‍රදේශයට වැහැලා ගහගෙන යන වාහන දීපල කඩාගෙන වැටෙන එක ෂණේකෙන් තට්ටු ගණන් හෝටල් බිල්ඩින් පෙන්වන්න ඕන. එතකොට මෙහෙමත් දේවල් නැති වෙනවද? ඊළඟට පින්නතුනේ මහා තට්ටු නිවාස මීවද බවට පත් වෙලා, කොහුවිදල් බවට පත් වෙලා අර යුක්‍රේනේ තියෙනවා. හිතට පෙන්නලා අහන්න ඕන උඹට මොනවද තියෙන්නේ බං කියලා. ඒවත් එක්ක ගලපල බලනකොට අපිට මේ තියෙන දේවල් පාබැදියක් තරම්වත් වටින්නේ නැහැ. ඒ තට්ටු ගෙවල් වල මොනතරම් වටිනා කම්පියුටර් තියනවද, මොනතරම් වටිනා කියන දේපල තියනවද, මොනතරම් වටිනා කියන වාහන තියනවද, ඒ සියල්ලක්ම අලුදුහිලි බවට පත් වෙනවා අන්න බලන්න කියලා හිතට පෙන්වන්න ඕන. එතකොට අර ධනමාන්නේ කියන එක නැති වෙනවා. අර ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤතිනේ, අර ධනමාන්නේ තියනවා කියලා. දැන් මේක කරගන්න නැතුව අපිට නිවන් දකින්න හිතුවට වැඩක් වෙන්නේ නෑ. මේසයක් නම් ඒක පිරිසිදු වේවා කීකේ කිය ඉඳලා හරියන්නේ නෑ. මේසෙ පිරිසිදු කරන්න ඕන. එතකොටයි පිරිසිදු වෙන්නේ. තමගේ ගෙදර පිරිසිදු වේවා කීකේ හිත ඉඳලා හරියන්නේ නෑ. පිරිසිදු කරන්න ඕන. එතකොටයි පිරිසිදු වෙන්නේ. අන්න ඒ විදියට පිනතුනේ හිත පිරිසුදු කළා. එදා ආර්ය උත්තමයෝ අද ආර්ය උත්තමයෝ. හිත පිරිසුදු කළා. මම දන්න දේවල් හිත දන්නේ නෑ. ඔබ දන්න දේවල් හිත දන්නේ නෑ. හිත වෙනම කෙනෙක්. අන්න හිත හදන්න ඕන. සචිත්ත පරියෝදපනම්. පිනතුනේ මට සුවිශේෂී කාරණයක් මතක් වුණා, මේක කියන්න ඕන. සමහර උදවිය ඉන්න උඩින් නිවන් දකින්න කැමතියි. ඒත් යටින්, යටින් කියන්නේ හිත. හිත කැමති නෑ නිවන් දකින්න. උඩින් සෑහෙන්න උත්සාහ කරනවා, නමුත් යටින් කැමති නෑ නිවන් දකින්න. එහෙම පිරිසක් ඉන්නවා. ඊළඟට තව පිරිසක් ඉන්නවා උඩින් නිවන් දකින්න ඕ අපිට ඕනේ නැහැ හරි මෙහි කියලා කියනවා. ඒ වුණාට ඇතුළතින් හිත කැමති නිවන් දකින්න. ඇතුළාන්තයේ සිටින් නිවන් දකින්න කැමති අය ඉන්නවා. ඒකේ අදහස් වෙන්නේ පිනතුනේ සමහර උදවියගේ පිටාන්තයේ සිට අවබෝධයට පත් වෙලා තිනු. ඒ නිසා නිවන් දකින්න කැමති. හැබැයි යටිආන්තයේ ඉන්න සිට කැමති නෑ. එයා අවබෝධයට තාම පත් වෙලා නෑ. තව පිරිසක් ඉන්න උඩාන්තයේ සිට එච්චර අවබෝධයකට පත් වෙලා නෑ. පන්සලක් පත්තු පලාතේ ගිහිල්ලා නෑ. ඒ සංසාරේ සැරිසරලම ඒ හිත දුක් විඳලා අත්දැකීම් ලැබලා ඒ හිත කැමති දැන් නතර වෙන්න. වෙහෙස වෙලා සංසාරේ සැරිසරල වෙහෙස වෙලා. මෙන්න මේ වගේ සම්මිශ්‍රණයක් තියෙන අඩුවැඩියෙන් මේ විෂමතාවයේ තියෙන පිරිස ඉන්නවා. ඔබේ හිතෙත් බලන්න මොකද්ද මේ ගැටලුව තියෙනවද කියලා. ඔබ යටිහිතෙන් නිවන් දකින්න කැමති උඩින් අකමැති කෙනෙක්ද, නැත්නම් උඩින් නිවන් දකින්න කැමති යටිහිත අකමැති වෙන දිහාවකට ඇදගෙන යන කෙනෙක්ද? අහගෙන ඉන්න එපා, පරීක්ෂණා කරන්න ඕන මේ මොහොතේ. වහාම මේ මොහොතේම මේ කාරණා තේරුම් ගන්න ගෙදර ගිහිල්ලා කරන්න වෙලාවක් නැහැ. නැත්තම් උඩු හිතයි යට හිතයි දෙකම මේකට එකහෙලාම කැමතිද? පින්දුතුනි, මේ හිතේ බලය හැදිලා තියෙන්නේ සංසාරයෙන් නිදහස් වෙන්න නෙමෙයි, ධර්මයේ බලයටයි, මේ උප්පත්ති මනුස්ස භාවයේ ශක්තියටයි. අර චිත්ත බලය අභිභවා යන බලයක් ගොඩනගලා සිත පරාද කිරීමක් තමයි කරන්නේ. චිත්ත බලය කියන්නේ වෙනතුනේ, ඒක ස්වභාවික හරි ප්‍රබල බලයක්. මම ඇහුවොත් පෘථුවිය කැරකෙන එක ඔබට නතර කරන්න පුළුවන් විද්‍යාවක් හරි ශක්තියක් හරි ලෝකේ තියෙනවද කියලා? නෑනේ, උත්තරේ නෑ. ඒ වගේ තමයි හිතක්. ඒක ස්වභාවික බලයක්, ප්‍රබල ශක්තියක්. නමුත් අපි බැහැයි කිව්වට බැරි කමකුත් නැහැ. අර චීනේ මොකද්ද මහා මේ ජල තටාකයක් හදලා ඒකෙන් සෙන්ටිමීටර් ගානක්ද කොහෙද ඇල වුණා කියනවනේ පෘථුවිය. පොඩ්ඩක් අර නේද? ඔව්, එහෙම එකක් වුණාලු. අපේ ඇංගල් එක පොඩ්ඩක් වෙනස් වුණාලු. ස්වභාවිකව තියෙන දේවල් ස්වභාවික විදිහට තියෙන්න ඕනේ. ඒවා ගොඩ කරාම මේව කළාම වෙනස් වෙන්න පුළුවන් මේකේ තත්වය. ඒක මොනතරම් කොයි විදියකට බලපෑමක් ඇති කරයිද කියන්නත් බෑ දශමයක් වුණත්. එහෙමනම් ඒ බැහැයි කියන ශක්තිය වුණත් අභිභවා යන්න පුළුවන්. මතක තියාගන්න පිනතුනේ, අපේ සිද්ධාර්ථ ගෞතම උත්තමයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් දිග රැවුල් තියෙන, පයට පෑගෙන රැවුල් තියෙන මහා ඍෂිවරු සිටියා. ඔවුන්ට රැවුල විතරක් නෙමෙයි, ඒ වගේම ඥානය තිබුණා, දර්ශනය තිබුණා, ආත්ම ගණන් බලන්න පුළුවන් පුදුම හැකියාවල් තිබුණා, පුදුම මානසික ශක්තියන් තිබුණා. ඔවුන් තමයි ওই ඖෂධ වර්ග එහෙම පවා හොයාගෙන තියෙන්නේ. එහෙත් පින්දුතුනේ, බරපතලම එක කාරණයක් ඉතුරු වුණා. මොකද්ද? මෙන්න මේ නිර්වාණ සත්‍යය. නිර්වාණ සත්‍යය. ඉතින් පින්නතුන්ගේ ඔය උඩු සිතට මේ නිර්වාණ ධාතුව කියන එක අවබෝධ කරවන්න ලේසි. ඒක පින්නතුනේ ඔය අතහරින්න කියලා, එහෙම නැත්නම් මේම හිත තැම්පත් කරගන්න කියලා ප්‍රෙෂර් එකක් දීලා ඉවර වෙලා මේව කරන්න පුළුවන්. එතකොට එයා උඩු සිතින් අවබෝධයටපත් වෙනවා. හැබැයි යාගේ අද සිත අවබෝධයටපත් වෙන්නේ නැහැ. සමහර භාවනාවලුත් තියෙන ඒ භාවනාව දිගට කරගෙන ගියාම වෙවුලලා ගිහිල්ලා මේ වෙලා වෙනස් වෙලා ඇඟෙන් ගැලවිලා ගිහිල්ලා වෙනස්සක් වෙනවා. ඒ වුණාට ඇතුළේ එක්කෙන හින්නවා. ඇතුළත එක්කෙන ඉන්නවා. ඉතින් කාට හරි සම්මානයක් දුන්නොත් එහෙම මෙහෙම එකක් ගැඹුරු බුද්ධියක් ඥානයක් දර්ශනයක් නැත්තම් ඒ සම්මානය එයා එල්ලිලා හරි දැන් මං අවබෝධයට පත් වෙලා. එහෙම සෝවාන් වෙච්ච අය, එහෙම සකදාගාමි වෙච්ච අය, එහෙම අනාගාමි වෙච්ච අය මට සෑහෙන මුණ ගැහිලා තියෙනවා. ඒක වැඩක් නැහැ. මට වුණත් පින්නතුනේ එහෙම දේවල් ලැබුණත් යම යම් අවස්ථාවන්වලදී පිට අයගේ ප්‍රකාශන මම ඒක බාරගත්තේ නෑ. ඒක මං කරේ දාගන්න ගියේ නෑ. මං හොයන දහම මට දැනෙන්න ඕන එච්චරයි. මන් ළඟ සක්කාය දිට්ඨිය තියෙනවනම්, මන් ළඟ ධර්මයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව විචිකිච්ඡාව තියෙනවනම්, මන් ළඟ සීලබ්බත පරාමාස තියෙනවනම්, මන් ළඟ උපාදානයන් තියෙනවනම්, කවුරු හරි කිව්වත් ඔබ සෝවාන්, ඔබ නිවන් දැක්ක කියලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඒ නිසාවෙන් අපේ පින්නතුනොත් හොඳට කල්පනා කරලා බලන්න, මුලාවන් වලටපත් වෙන්න එපා. අපි අවබෝධ වූවයි කිව්වත් නොවුවයි කිව්වත් වැදගත්ම දේ තමයි ඔබට දැනෙන විදිය. ඔබට දැනෙන විදිය. ධර්මයේ පිළිබඳව සැකය නැති වෙලා යනවා පින්නතුනි. සම්පූර්ණයෙන්ම සත්‍ය අවබෝධයෙන් පස්සේ පොඩි හෝ සැකයක්, ප්‍රශ්නයක්, ඒ කියන්නේ සැකයක් කියලා කියන්නේ යාට ගැටලු නැහැ. ධර්මයේ පිළිබඳව ගැටලු නැහැ, මටත් ගැටලු නැහැ. කවුරු හරි එක්ක ඉතින් සාකච්ඡා කරන්න ගියාම ඔය කතා කරලා ඔයා මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න කියලා කිව්වම් මං අහනවා. මට දෙන ගැටලුවක් නෙමෙයි මේක. ඒ නිසා මේ සමහර වෙලාවලට ඔය මාධ්‍ය සාකච්ඡාවන් වලට ගියාම නිවේදකයාට මේ ඔළුවට එන්නේ නැහැ අහන්න ඕන ප්‍රශ්න. හැමදෙරේ මොන වගේ ප්‍රශ්න දහන්න ඕන කිව්වම ඉතින් අපි මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න කියලා එයාටත් ලියලා දුන්නා. එයා අහනවා. ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවද නැද්ද කියලා පින්නතුන්ට මේ ධර්ම දේශනා අහද්දී පින්නතුන්ට වැටහෙන්න ඕන. ආනන්ද හැමදෙරට එහෙම එකක් තියෙනවද කියලා. එහෙම තියෙන කාලයක් තිබුණා. එතකොට මං අර ගුරුවරයා හොයාගෙන යනවා. ආයි අනිත් ගුරුවරයා හොයාගෙන යනවා. ආයි තව ගුරුවරයෙක් හොයාගෙන යනවා. එහෙම යන ගමන් තව තාපසෙක් ඉන්නවා කිව්වොත් එහෙත් යනවා. ඉන්දියාවේ ඉන්නවා කිව්වොත් එහෙත් යනවා. හැමතැනම හොයන්න බලන පෙළඹෙනවා. ඇයි ඒ? මං ඉන්න තැන මට ෂුවර් නෑනේ. ඉතින් අපි සමහර උදවිය අර සත්‍ය අවබෝධය කියලා අර අනුමාන අවබෝධය පමණක් අරගෙන ඒක අවබෝධයේ හැටියට බාරගත්ත උදවියට ওই ප්‍රශ්නේ එනවා. සම්මුති නිවන. ඒ කියන්නේ නිර්වාණ ධාතුව මෙයයි කියලා සම්මුති වශයෙන් ඔළුවට වැටෙනවා. වැටිච්ච ගමන් එයා හිතනවා ඒක තමයි සත්‍ය අවබෝධය කියලා. ඒ කියන්නේ ගේක ප්ලෑන් එකක් ඇඳලා දුන්නාම ඒ මනුස්සයාට ඒ ගේක ප්ලෑන් එක ඇතුලේ ඔක්කොම තියෙනවා. හැබැයි ප්ලෑන් එක ඔළුවට දාගෙන ඉන්නද වහින වෙලාවට? ගේ හදලා නැත්තම්? ආන් ඒ වගේ තමයි නිර්වාණ අවබෝධය පිළිබඳව මුන්නාම එයා කියන ඔව් මන් දන්නවා. ඒකේ සියල්ලම කියන්න පුළුවන්. දොරටු මෙච්චර තියෙනවා, ජනෙල් මෙච්චර තියෙනවා, උස මෙච්චර තියෙනවා, හැඩ මෙච්චර තියෙනවා, මේ 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 දිශාවන් වලට මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ කියලා. ඒ නිසා එයත් අවබෝධයේ හැටියට සමහරවිට බාර ගන්නවා ඒ තද්‍යාත්මික ප්‍රශ්නය විසඳිලා නැතුව. ඒක අවබෝධය නොවේ. ඒකට කියනවා සම්මුති නිවන. ඒක පරමාර්ථය වෙන්න ඕන. පරමාර්ථය කියලා කියන වෙන තුනේ ගේ හදන්න ඕන. අන්න ගේ හැදුවට පස්සේ තමයි එයා තෙමෙන්නේ නැත්තේ. එවනම් ප්ලෑන් එකක් හම්බුණා, ඒක ආරම්භයක්. ඊළඟට අඩිතාලමක් දාලා එයාගේ ගේ හදාගත්තා, ප්‍රායෝගික කරගත්තා. ආන්න ආධ්‍යාත්මික වශයෙන් එයා පූර්ණේ වුණා. ඊට පස්සේ වෙනතුනේ ගේ පදිංචි වෙන්න ඕන. දැන් පරමාර්ථ නිවනෙන් එනවා පදිංචි වෙනවා සමාධි නිවන. ඒ කියන්නේ ගේ ඇතුළට වෙලා ඉන්නකොට එයාට හරි සුවයයි. එයාට වැස්සෙන්, පින්නෙන්, හීතලෙන් ප්‍රශ්න නෑ. සමාධි නිවන. ඒ සමාධි නිවන දිගට ප්‍රගුණ කරගෙන යනකොට එයා ලබනවා නිරෝධ නිවන. නිරෝධ නිවන. ඒක කාලයත් එක්ක පවත්වන්න ඕන. ඒක දිගු කාලයක් එක දිගට පවත්වනවා කියලා කියනවා. ඒ මහරහත් භාවයෙන් අවදි වෙනකොට එක දිනට එක දිගට සත් දිනක් ඒ සමවතේ සමාධි සෝයේ ඉන්නවා කියනවා. ඒ එක දිගට සත් දිනක් සමාධි සෝයෙන් සමවැදිලා එකෙන් එකටින දවසට අර පිණ්ඩපාතේ වඩින උත්තමයෝ ඉන්නවා. ඒ කෙනා භාග්‍යවන්ත කෙනෙක්. ඒ උත්තමයට දම් පිඩක් බෙදන්න සමත් වුණොත් එහෙම සරියුත් මහරහතන් වහන්සේ එක දිගට ඒ සත් දිනක් වැඩ ඉඳලා ධ්‍යාන සෝයෙන් ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඊට පස්සේ ඒකෙන් නැගිටලා උන්වහන්සේ වඩින දවසේ මේ දම් පිටක් බෙදන්න ලැබිලා ගොවියෙකුට, ඒ ගොවියා පොළොව හාරන තැන රත්තරන් මතු වුණ අය, ගොවියා සිතන දෙයක් නේ යාට ලැබෙන්නේ. ගොවියා ඉතින් දුප්පත්කමෙන් හැමදාම හිතුවේ මොකද්ද? ධන දාන්නේ නේ. ඉතින් එයාට පෝසත් වෙන්න අවශ්‍ය කරන දේ, එයා හිතපු දේ තමයි එයාට ලැබෙන්නේ. එයා ධර්මය ගැන හිතුවනම් ධර්මය ලැබෙනවා. ධනය ගැන හිතුවනම් එයාට ධනය ලැබෙනවා. ඒ සම්පත්තියක් මොනවා හරි. තමන්ට සම්පත්තිය තමන් හිතන දේ. එහෙමයි නේ? තමන් හිතන දේ තමයි තමන්ට සම්පත්තිය. ඉතින් නිරෝධ නිවනත් යොමු කරගෙන ඉන්න උත්තමයෙකුට විතරයි පින්නතුනේ නිරෝධ සමාපත්තිය ඔය විදියට සමවැදිලා සත් දිනක් එක දිගට ඉඳලා නිරෝධ සමාපත්ති සුවයට සමවැදිලා නිරෝධ සමාපත්තියකට සමවදින්න පුළුවන් බලයක් තියෙන කෙනෙකුට පමණයි පරිනිර්වාණයට යන්න පුළුවන්. ඒ කියන්නේ පහාන සංඥාවට යන්න පුළුවන්. නිරෝධ සංඥා, ඊළඟට එනවා පහාන සංඥා. ප්‍රහාන සංඥාවට සමවැදිලා පිරිනුවම් පාන්න පුළුවන්. උන්වහන්සේලා ඔය බට ගහනකන් ඉඳලා හුස්ම ඇදලා මේ යන්න ඕනේ නැහැ. තේරුණා නේද? එහෙම යන්න ඕනේ නැහැ. උන්වහන්සේලා අදිෂ්ඨාන කරනවා නැවත මම කිසිම උත්තානයක් නැතුව, අවදිවීමක් නැතුව මම දැන් හිටියා ඇති, වැඩ කළා ඇති, මම සමු ගන්නවා කියලා. එහෙම සිද්ධියක් වීඩියෝ දර්ශන ටිකක් තිබුණා බුරුම රටේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පසු කාලේ. ලංකාවේ හාමුදුරු කෙනෙක් බොහොම අමාරුවෙන් ඉදිරිපත් වෙලා නෑ නෑ ඒක රහත් නෙමෙයි කියලාත් කිව්වා. කොහේ හරි ඉන්න ඉතින් ගොබ්බහාදෙක් ඔය වගේ ප්‍රකාශන කරනවා. තේරෙනවානේ අගක් මුලක් දන්නේ නැති, භාවනාවක් අහලකට පහලකටවත් ගියේ නැති මේ යෝගාවචරයේ හැටියට විනාඩි 10ක් එරමිනිය ගොතාගෙන හිටපු නැති උන්දල ඔය වගේ එක එක කතා කියනවා. උන්වහන්සේ ඇත්තටම හැමෝටම වැඳලා ගරු කරලා ආවිල්ලා ආසනේ සැතපෙලා නිරෝධයට සමවැදුණා. සමවැදිලා අර බුදුරජාණන් වහන්සේගේ කාලේ කතා මෙන්ම එහෙමයි. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. හැමෝටම ප්‍රශ්න අහන්න කිව්වා, ගැටළු අහන්න කිව්වා, ඉවරද කියලා ඇහුවා, ඔව් කිව්වා. එහෙනම් දැන් අවස්ථාව කිව්වා. ඊට පස්සේ සමවැදුණා. ඔයත් අහලා තියෙන නිකම් මේ පණ ගිහිල්ලා මේ එහෙම ගිය කියලා එහෙම එකක් නැහැ. සිය කැමැත්තෙන් ශරීරයෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒකදී තමයි වෙනතර එහෙම ගියොත් විතරයි යා සදාතනික අජනාමර ඒ සොයෙන් නැවත මව කුසක් අල්ලන්න නැතුව. නැවත මව කුසකට නොයන, නැවත කිසිම තලයකට නොයන පහනක් නෙවී ගියාසේ මේ සංසාර ගමන අවසන් කරනවා. ඒ අපූර්ව සිද්ධියක්, සිද්ධාමයක්. ආනේ එවැනි අවස්ථාවකට තමයි පහන සංඥාවෙන් පරිනිර්වාණ ධාතුවට පත් වුණා කියලා කියන්නේ. අද පින්නතුණි අර එදා බුදුහාමුදුරන්ගේ කාලේ ආනන්ද හාමුදුරුවෝ පොඩ්ඩක් රැවටිලා හිටියේනේ. පටිච්ච සමුප්පාදේ හරි ලේසි, ආර්ය අෂ්ටාංග මාර්ගේ හරි ලේසි කීකී හිටියේ. බුදුහාමුදුරු ළඟ ඉන්නවා මේක හරි ලේසි අනිත් අයට දේශනා කරන එක කියන එක කියලා. ආන්න ඒ වගේ බිනතුනේ මේ සමාජයේ මූලික අර පරාසයන් දැනගත්තට පස්සේ සමහර උදවිය සෝවාන් කියන ඵලයේ පටලව ගන්නවා, සමහර උදවිය සකදාගාමි කියලා ඵලයේ. ඇයි තත්ත්වේ වැඩි වෙන්න වැඩි වෙන්නනේ. ඊට පස්සේ අනාගාමි කියන ඵලයේ පටලව ගන්නවා. මොකද අර අර එහා පන්සලේ කියන සකදාගාමි කියනවා නම් මං අනාගාමි වෙන්න ඕන. එහෙනම් ඔක්කොටම වඩා ලොකු වෙන්න ඕන නම් මම රහතෙක් කියන්න ඕන. රහත් වුණාමනේ ලොක්කම ලොක්ක වෙන්නේ. ඔව්. ඊට පස්සේ ඒකත් මදි කියලා හිතනවා නම් අරයා රහත් කියනවා නම් මං ඊට වඩා හරියන්නේ නැහැ, මං බුදුයි කියලා කියන්න ඕන. ඒව නිකන් ඇති වැඩක් නැති හිස් කතා පින්නතුනේ. මෙහෙම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉන්න අර පොක්කුසාති රජතුමාට කිව්වෙත් නැහැ මම බුදුන් කියලා. බුදු කෙනෙක් ඒක පෙන්නනවා මිසක් ඒ මිනිස්යාට දහම තුලින් මේ බාන බයිනෝ පල්ලෙහාට මම බුදුහාමුදුරුවෝ කියලා එහෙම කියන්නේ නැහැ. තේරෙනා නේද? අපි ළඟින් හරි වාඩි වුණොත් හරි කවුරු හරි මේ මං සෝවන් බයිනෝ පල්ලෙහාට පුතජනෙව. එහෙම කියන්නේ නැහැ. එහෙ නැත්තම් මට මල් දාන්න ඕන, බෙර ගහන්න ඕන, තාවඩේලා මම රාත් වෙලා ඉන්නේ කියලා එම් කියන්නේ නැහැ. ඒ නිසා සත්‍ය අවබෝධයේ පරිණතභාවය තව ටිකක් වැඩි වෙන්න ඕන. යම් සත්‍ය අවබෝධයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක දර්ශනය තුල සීමා වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ටිකක් අවබෝධය තුල පරිණත වෙලා තියෙන්න පුළුවන්. පරිපූර්ණ නොවී තියෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම රැවටෙන්න එපා. රැවටෙන්න එපා. මේ ලෝකේ තියෙන ලොකුම රැවටීම තමයි තමන්ට තමන්ම රවට්ටා ගැනීම. තේරුණානේ? ඔබට තියෙනවා දහමත් එක්ක ගලපලා බලන්න. සෝවාන් වුණාම මොනවද බුදුදහමේ ලැබෙන්නේ කියලා. එක එක දේවල් තියෙනවා. විවිධ තැන්වල එක එක දේවල් තියෙනවා. දැන් ওই බුද්ධේ අවෙච්ච ප්‍රසාදය, ධම්මේ අවෙච්ච ප්‍රසාදය, සංඝේ අවෙච්ච ප්‍රසාදය, ඉවත් එමය. ඒකට ආර්ය භූමියේ අටතැන පිළිබඳව සැක නැති බවනේ. ඒ වගේ විවිධ කරුණු තියෙනවා පින්නතුනේ ධර්මයේදී. ඔබට බලන්න බුදුහාමුදුරුව කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවද කියලා. ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවද කියලා. බොරුවට ඔව් කියලා කියනවා. ඒ වුණාට එහෙම නෙමෙයි බලන්න ඕන ඇතුළාන්තයෙන් මෙහෙම තියෙනවද කියලා. ඒව ගොඩනගන්නේ අවබෝධය තුල. අවබෝධය තුල. අපි අහන්නේ මහත්යට නොසැලෙන ආදරයක් තියෙනවද?
නෝනට නොසැලෙන ආදරයක් තියනවාද? මහත්තයාගේ නෝනගේ ළඟ ගත්තාම ඒකට ශ්‍රද්ධාව කියන්නත් පුළුවන්, ආදරය කියලා වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඇත්ත කතාව නෑනේ නේ. එහෙම එකක් නැහැ. ඔක්කොම රූල්ස් එක තියෙන, සීමාත් එක්ක තියෙන්නේ. මේක තමයි කොටුව, මේකෙන් පැන්නොත් නැහැ. සීමාවල් තියෙනවා. එක එක දේවල් එක්ක තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ඊළඟට ආන්නේම ලිමිටඩ් දේවල් තියෙනවා. බුදුහාමුදුරන්ගේ හොඳ දේවල් ටික අහන, කවුරු හරි ටිකක් වැරදි ටිකක් පෙන්නුවොත් අප්‍රසාදයටපත් වෙනවා. ධර්මයේ හොඳ ටිකක් පෙන්නන මොකක් හරි අඩුවක් පෙන්නුවොත් අප්‍රසාදයටපත් වෙනවා. දේශකයා පිළිබඳව හොඳ ටිකක් රාමුවක් ඉන්න මොනවා හරි ට්‍රැක් එහෙ මේ ගිහිල්ලා කියලා මේ වුණට ගමන් අප්‍රසාදයටපත් වෙනවා. බුද්ධේ අවිච්ච ප්‍රසාදේ, ධම්මේ අවිච්ච ප්‍රසාදේ, සංඝේ අවිච්ච ප්‍රසාදේ තියෙනවද බලන්න. එහෙනම් ඔබ සෝතාපන්න ඵලයට අනිවාර්යෙන් පත් වෙලා තියෙනවා. එහෙම නැත්තම් තව අවබෝධය දියුණු වෙන්න ඕන. ඉතින් මා තුළ මම බලනවා මේවා පෙන්නුතුනේ. මට බුදුහාමුදුරුව ගැන මොනවා දැනගන්න ලැබුණොත්ද මං අප්‍රසාදයට පත් වෙන්නේ. කිසිම හේතුවක් නැහැ. ධර්මයේ මොන අඩුවක්ද, මොන විදියෙ පැහැදිලි කිරීමක් කරොත්ද ප්‍රසාදය හෝ අප්‍රසාදය ඇති වෙන්නේ? එහෙම එකක් නැහැ. ඉතින් ධර්මයේ අප්‍රසාදය ඇති කරවන්න පුළුවන් නම් කාට හරි ඇවිල්ලා, දාහකට හරි ඇවිල්ලා, ඕක නෙමෙයි මේකයි කියලා මාර්ගය කියලා හරි මොනවා හරි කියලා දෙන්න මට එන්න බලන්න. සමහර උදවිය මාව එක්කන් ගිහිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේට වඩා හොඳට මේ බණ කියන හවල් තැන කෙනෙක් ඉන්නෝ, යන් ඔබ වහන්සේටත් වැදගත් වෙයි කියලා එක්කන් යනවා. මං කියනවා හා යන්කෝ මටත් හරි වැදගත්. මොකද මාව බලන්නේ පෙරත්තරන් උරගාලා බලන්නේ බෑ. රත්තරන්ද නැද්ද කියලා මේ නිකන් කුටියකට හැංගිලා ඉඳලා හරියන්නේ ඒ වගේ තැනකට යන්න ඕන. හා දැන් ඉතින් බණ කිටික කියාගෙන යනවා. ඉතින් මේ මිනිස්සේ වරද්දන තැන් මං හදලා දෙනවා. ඒ මනුස්සයටම බණ කියලා හති වැටුණාම කියනවා අපි ඔබ වහන්සේට මොකටද බර කියන්නේ කියලා. ඔබ වහන්සේකින් අපි ආ ගන්න ඕන නේද කියලා ඉතින් එයාට ඉතුරු ටිකක් කියලා දීලා එනවා. ඒ මං උරගාල බලලා මට හමුුන්නේ නැහැ කෙනෙක්. මට වඩා අභියෝගාත්මක ඉස්සරහින් දෙයක් කියන කෙනෙක්. ඒ හමුුනොත් මං කියනවා මට වඩා නරයා ඉස්සරහින් ඉන්නවා කියලා. මට එහෙම හමුුන්නේ නැහැ. දැනුමෙන් නම් යම් යම් දේවල් ප්‍රකාශනයන් කරන්න පුජ්‍යලෝ ඇති. මාත් එක්ක දර්ශන වේදයෙන් කරන්න කෙනෙක් ලෝකෙම නැහැ වෙනතුනේ. දැනුමෙන් ඉතින් එයා කොහේ හරි ආහුස්සක මුල්ලක කියවු පොතේක දෙයක් කියලා කතා කරන්න පුළුවන් අය ඇති. දර්ශන වේදයත් එක්ක කතා කරන්න මුළු ලෝකෙම කෙනෙක් නැහැ. ඒ කියන්නේ මට සමාන අය නැතුව නෙමෙයි, සමාන අය ඉන්න පුළුවන්, හැබැයි මම අභිභවා යන්න කෙනෙක් නැහැ. මොකද ඔහු අඩි 100ක් උසට ගියොත් මට අඩි 110ක් උසට යන්න පුළුවන්. ඔහු අඩි 200ක් උසට ගියොත් මට අඩි 210ක් උසට යන්න පුළුවන්. ප්‍රඥාවේ බලය එහෙමනේ පින්නතනේ. ඒ බලය නැගෙන්නේ එහෙමයි. එයා අඩි 1000ක් උස වුණොත් තියෙනවා. දැන් ඔකට කියන ලස්සන අර බුදුහාමුදුරන්ගේ උසමනින්න බමුණෙක් ආවා කියලා. ඉතින් යා මේ ඔය වගේ අඩි 10ක උණ බම්බුවක් ගෙනාවලු. බුදුහාමුදුර අඩි 15ක් උස වුණාලු. අඩි 15ක් උස එකක් ගෙනාවම අඩි 100ක් උස වුණාලු. අන්න ඒක වගේ කතාන්දරෙත් ඒ අරුත දෙන එකක් අපේ අය. ඉතින් ඒක අමුවෙන් බාරගෙන තියෙන්නේ. නැත්තම් තියෙන්නේ අර බ්‍රාහ්මණේ ඇවිල්ලා යාගේ තියෙන ශක්තියෙන් එයා උසස් වෙනවා. උසස් වෙනකොට බුදුරජාණන් වහන්සේ ඊට වඩා 10ක් උඩින් 100ක් උඩින් බලලා එයාට උත්තරයක් දෙනවා. අන්න ඒකයි උසමයිනෝ කියලා කියන්නේ. දැන් ඔය මිනිසුන් අතරත් එහෙමනේ නේද? කතා බහ කරන්න ගියාම දෙන්න උස්සෙනවා. පණ්ඩිතකමෙන්, උගත්කමෙන් ධනවතුන් එකතු වුණාම ධනෙන් තමයි උසස් වෙනවා දෙන්න එක්කෙනා එක්කෙනා. වාහනේ පෙන්නලා, ඔරලෝසුව පෙන්නලා, කරන දේවල් පෙන්නලා, කරන්න ඉන්න දේවල් පෙන්නලා ඒගොල්ලෝ ලොක්ක වෙනවා. එහෙම කියලා ඉතින් ලොක්ක තේරෙනවා. කොහොමාරි ඒකට උගත්තු ටික හම්බෙනෝනේ. මහාචාර්යවරු 5 දෙනෙක් 4 දෙනෙක් එකට එකතු වුණා. අම්පච්චි එක්කෙනෙක් දැනගත්තා. ඌ ඒකේ ඉතිහාසය ද කියනවා. ඒ අරිත් එක ඉතිහාසය කිව්ව ගමන් එයා ඒකේ අනාගතය කියනවා. එක්කෙනෙක්වත් පරදින්නේ. මම දවසක් ගියා ওই මහාචාර්යවරු 4-5 දෙනෙක් එක පොඩි ගමනක්. මගේ කන් දෙකට පුළුන් කැලි ගහන් ගියේ. ඌ ඉංග්‍රීසියෙන්, දෙමළෙන්, සංස්කෘතෙන්, හින්දියෙන්, පාලියෙන් හැම එකෙම කතා කරනවා. එක්කෙනෙකුට එක්කෙනෙක් පරදින්නේ. එතකොට උගත්කම තුල ඇති වෙන මානය. ටිකක් සිංහලෙන් කියලා ඒක හරියන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා. ඉංග්‍රීසියෙන් කියලා නැත්නම් වෙන මොකක් හරි එකකින් කියනවා. කොහොම හරි එක්කෙනෙකුට එක්කෙනෙක් යටත් නැහැ. දැනුම පිළිබඳව සංවාදේ උච්චම එනවා. ඒක හොඳයි. ඒකත් හොඳයි. ඒ තුල තමයි මේ මිනිස්සු සංවර්ධනය වෙන්නේ, දියුණු වෙන්නේ. කමක් නැහැ. ඒකට ඒක හොඳයි. දැන් පින්නතුන්ට ප්‍රශ්නයක් ඇදී මාන්නේ දුරු කරගන්නවා. කොහොමද ඒක කරන්නේ කියලා? අපේ උදවිය මේ හැම දෙයක්ම මතු පිටින් කරන්න යනවා. ඉතින් මතු පිටින් කරලා වැඩක් නැහැ පින්නතුනේ. ඇතුලාන්තයෙන් ඇතුලාන්තයෙන් ඇතුලාන්තයේ සිට සංසාරගත සංසාර සැරිසරන සිතෙහි තියෙන දෝෂයි බිඳින්න ඕන. මානය ඒ හිතේ නැති වෙන්න පුළුවන් ඔබ ළඟ. එතකොට ඒක බිඳින්න ඕනේ නැහැ. තියෙන දේ හොයලා බිඳින්න ඕන. නැති දේවල් බිඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබට හිසේ රදේ නැත්නම් හිසේ රදේට බෙහෙත් බොන්න ඕනද? නැහනේ. බඩේ අමාරුව නැත්නම් බඩේ අමාරුවට බෙහෙත් බෙන්න ඕනද? නැහනේ. පපුවේ අමාරුව නැත්නම් පපුවේ අමාරුවට බෙහෙත් බොන්න ඕනේ නැහැ. අන්න ඒක නිසා අංක 1 නම්බර් 1 නිවන හොයාගෙන යන එක නෙමේ. පළවෙනි එක දුක තේරුම් ගැනීම. ඒ කියන්නේ ලෙඩේ තේරුම් ගැනීම, ලෙඩේ කොහෙද තියෙන්නේ කියලා හොයා ගැනීම. දැන් නිවන හොයලා වැඩක් තියනවද? වැඩක් නැහැ. අපේ උදවිය කල්පනා කරන්නේ අපි හිතමුකෝ නිවන කියන්නේ ඖෂධ ගබඩාවක්, ෆාමසි එකක්. පැට හොරෙන් කඩලා හොරු සෙට් එක, මේ ඔක්කොම වටින බෙහෙත් තියෙන්නේ, මේ මේ බෙහෙත දන්නවද? මේක සෑහෙන ලොකු වටින ඉන්ජෙක්ෂන් එකක් ගහගනින් ඕක. ඈ මේක ලක්ෂයකමාරක් වටින ඉන්ජෙක්ෂන් එකක්. කොහොදියම් මටත් ඒකෙන් භාගයක් ගහගන්න. ඒක ගහගත්තොත් මොකද වෙන්නේ? ඉතින් ධර්මයත් එහෙමයි. සමහර අය මේ මේක හරියද ගැඹුරු ධර්ම කරුණක් දාගනින් ඕක. මේක හවල් සූත්‍රය හවල් තැන දෙන්නේ අනිවාර්යෙන් මේක පිළිගන්න ඕනේ, මේක පිළිපදින්න ඕනේ. මේක මේකෙන් තමයි හවල් කෙනා රහත් උනේ. ඒක නිසා මේ 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 භාවනාව කරන්නම ඕන. ඒකත් අර හොරු කට්ටිය ෆාමසියක් කඩාගත්තා වගේ තමයි. තමයි වෙන්නුතුනේ. ඒව නෙමෙයි. වෛද්‍යවරයෙක් නිශ්චය කරන්න ඕන, අදාළ බෙහෙත නියම කරන්න ඕන, නියම කිරීම මාත්‍රාවට ලබා ගන්න ඕන. සුමානක බෙහෙත් එක දවසෙන් බිව්වොත් යන්නේ ඇම්බියුලන්ස් එකේ. ඉතින් ඒක වැඩි. ඉතින් ඒ නිසා මේක පිළිබඳව තියෙන මේ විද්‍යාව හඳුන ගන්න සෙල්ලම් කරන්න එපා කියන දේ ඉස්සෙල්ලා තේරුම් ගන්න. දැන් මොකද්ද අපි නිවන 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 කියලා හොයාගෙන යන නෙමෙයි අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම. චතුරාර්ය සත්‍යයක් පෙන්න ඕනේ. දුක හොයාගන්න. දුක 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 ප්‍රශ්නේ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඇතුළාන්තයෙන් නැගිච්ච හිර වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ එනකම්ම මම ඉන්නවා අර කොකා වක්කඩ ළඟ ඉන්නවා වගේ ඉන්නවා. සමහරලාට ඒ බණ ඇහුවා ඒ බණ ඇතුලේ හම්බුනේම නෑ මගේ ප්‍රශ්නෙට උත්තරේ. ඊට පස්සේ මම ඊළඟ බණට යනවා බලන්න. ගිහලා බලනවා. එහෙම නැත්නම් ඒක ආයෙ අහනවා. අහලා බැලුවාම සමහරලාට මට අහුුන්නේ නැති වුණාට හම්බ වෙනවා. අන්නේ වගේ උපාය මාර්ගික වෙලා තමයි අපේ දුක අඳුන ගන්නවා. දුකට දුක සැකසෙන විදිය හොයා ගන්නවා. ඊළඟට ඒකේ Nirodhe හොයා ගන්න එකට මාර්ගය හොයා ගන්නවා. අවසානයේ පිරිසිදු කරලා දාන සම්පූර්ණ සෝදල පවිත්‍ර කර ගන්නවා. භාවිතා වෙන්න ඕන හොඳ කල්පනාව, හොඳ සිහිය. මනෝ පිළිබඳව සිහියද හිත පිළිබඳව සිහිය. වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න කියලා කිව්වහම මේක පංචස්කන්ධයට දැම්මොත් පංචස්කන්ධේ වාඩි වෙලා ඉන්න සිහිය ගණේවි. මේක උපාදානස්කන්ධයට ගත්තොත් උපාදානස්කන්ධය මේ මොහොතේ ලැබුම්ගෙන වාඩි වී සිටින්නේ මොන ඉරියව්වෙන්ද කියලා හොයාගන්න පුළුවන්. තේරුණා නේද? හිත මේ මොහොතේ වාඩි වෙලා ඉන්නේ මොන ඉරියව්වෙන්ද? හිත මොන ඉරියව්වෙන්ද වාඩි වෙලා ඉන්නේ? දැන් මෙතෙන්ට ආපු උදවිය එක එක ඉරියව් වලින් වාඩි වෙලා ඉන්නවා. මෙතෙන්ට පං කියන්නේ මේ එහෙම අය ඉනවා කියලා. මෙතෙන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ දොස් හොයන ඉරියව්වෙන් ඉන්න අය ඉන්නවා. ඉඳලා තියෙනවා. නිග්‍රහ කරන්න අමාරු දාන ප්‍රශ්නයක් අහන්න ඉරියව්වකින් ඉන්න අය ඉඳලා තියෙනවා. ඔය ඕනවට පාවට ඔහේ ඉන්න ඉරියව්වකින් ඉන්න අයත් ඉන්නවා. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාම කියන ඉරියව්වෙන් ඉන්න අයත් ඉන්නවා. මේ විවිධ ඉරියව් පැවැත්වෙන ඕක තමයි ඉරියව්ව. ඉරියව්ව ගැන හොඳ සිහියෙන් ඉන්න මොකද්ද තමන් ඉරියව්ව කියලා. අනවශ්‍ය ඉරියව්වල් වල ඉන්න එපා. තේරුණා නේද? එස හරීරියව්වෙන් ඉන්න ඕන. ඉතින් මමත් මුලින්ම බණ අහන්න ගියාට පස්සේ ඒ හැමදුරන්ට ලස්සන පන්සලක් තිබුණා. මුලින්ම හිතෙනවා කොහෙන්ද දන්නේ මේ ආමඳුරන්ට මෙච්චර සල්ලි. බලන්න ලස්සනට පන්සල හදාගෙන තියාගෙන ඉන්න විදිය. මං හිතරිව බාවේ පන්සල බලන්නද බණ අහන්නද? බණ අහන්න නේද අපිය බණ. කියලා හිත හදාගන්න ඕන. ඊට පස්සේ හිමීන් කාමරේ දෙබිල බලනකොට කාමරේ ලොකු ටීවී එකකුයි කම්පියුටර් එකකුයි තියෙනවා. යකෝ මූට මේවත් තියෙනවනේ කියලා හිතනවා. මේ වගේ ඉතින් නිවන් දැකපු කෙනෙකුට කම්පියුටර් ඕනද ටීවී බලන්න ඕනද? නෑ නෑ ඔබ හිත හදාගෙන ඕවත් ඕන අර ධර්ම එහෙම ටයිප් කරන්න ඒවා මෙව කරන්න ඕව වැඩ කරන්න ඕවට කම්පියුටරුත් ඕන වෙනවා. ආ ටීවී එක ඔය ටීවීත් ඉතින් ඕන වෙනවනේ. හාමුදුරුවෝ රටේ ලෝකේ නිවුස් එකක් බලන්න දැනගන්න තියෙන්නේ බෑ ඉතින්. ඔබ හිත හදාගෙන ඔබ වැඩි ඕකත් එක්ක මේ වෙලාව මේ බණහන එක නතර කරන්න එපා. හරි අමාරුවෙන් හදාගත්තේ නැත්තම් මේ යක අර කොම්පියුටරේ ටීවී බලලා ඉවරලා ආපු මේ දහමක් නැහැ කියලා පැත්තකට එනවා. ඒ නිසා අර හිත බිඳෙන්න තියෙන තැන් ඉක්මනින්ම හදාගන්න ඕන. ternary නේද? ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ගම්පලාතේ ඉන්න ලෝභම සහගත මිනිස්සෙක් හොයන සිල්වත්ම හාමුදුරුවෝ දානයක් දෙන්න. ඉතින් ලොකු හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවාම අනේ මේ පන්සලේ ඉන්න සිල්වත් මහාමුදුරුවෝ කවුද කියලා. මේ කිව්වල අර උඩම කුටියේ ඉන්න ගල් කුටියේ ඉන්න හාමුදුරුවෝ තමයි උතුම් අවබෝධයකින් සිල්වත්කමකින් වැඩ ඉන්න හාමුදුරුවෝ කියලා. හා හා කිව්වා. ඉතින් මේ ලෝභ මිනිහා මේ සිල්වත් මහාමුදුරන්ට දාන දෙන්නෙත් ලෝභකමට. ඉතින් උන්වහන්සේ එතෙන්ට වඩිනකොටම දන්නවා මේ පලාතේ ඉන්න ලෝභම මිනිස්සයා කියලා. වැඩි උනන්දුවකුත් නැහැ හාමුදුරුවන්ගේ දානට වඩින්න. හාමුදුරු නිකන් බිම මෙහෙම කකුලෙන් ඉරි ඇඳ ඇඳ ඉන්නවලු මෙහෙම. ඉතින් මේ මිනිස්සයා බලාගෙන හිටියා යද්දි. පාරටම හිතනවා මොන සිල්වත්ද මේ පිළිවෙලක් නැති කකුල් කකුලෙන් මේ ඉරි ඇඳ ඇඳ ඉන්න හාමුදුරු. බලන්න මේ මිනිස්සගේ ශ්‍රද්ධාව තියෙන්නේ කොච්චර චුට්ටයිද කියලා. උන්වහන්සේත් එක්ක කතා කරන්න, පදයක් දෙකක් සාකච්ඡා කරන්න, බණක් අහන්න, ඒව අදාළ නැහැ. කකුලේ දාලා තියෙන සෙරප්පුව බැලුවා, එක්කෝ පැහැදුනා එක්කෝ අපැහැදුනා. ඒ වගේ මිනිස්සු ලංකාවේ නැද්ද? ලංකාවේ ඉන්නවා. අන්න ඒගොල්ලන්ට කියන්නේ අමෝලිකා ශ්‍රද්ධාව තියෙන උදවිය. ඉතින් උනා එතුමා ආයි බැස්ස බහල ගිල්ල කිව්වා, ආපු ඒ ආන්දරෙන් ඇද සිල්වත් කමන්නේ අර කකුලෙන් ඉරි ඇඳ ඇඳ හිටියේ. උන්වහන්සේටත් ඒ දානේ ඕන්නේ නැහැ කියලා හිතලා තමයි එහෙම කර කර ඉන්නේ නැත්තේ. ඒ නිසා ඉරියව් බලලා එහෙම වචන බලලා පැහැදෙන අපැහැදෙන උදවියේ ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා ලොකු සයිස් එකෙන් කතා කරන්න. ඒ උනාට පොඩි මිනිස්සු නේද? චුට්ට මිනිස්සු ඉන්න. සමහර මිනිස්සු ඉන්නවා චූටි විදියට කතා කරන්නේ. ඒ උනාට අර මිනිහා ලොකුයි. ලොකු මිනිස්සු. සමහර මිනිස්සු ඉන්නවා අතේ පයි රත්තරම් මුද්දක්වත් නැහැ. ඒ උනාට මහා කෝටිපති මිනිස්සු. සමහර මිනිස්සු ඉන්නවා අතේ පයි ලොකු රත්තරම් මහල එල්ලගෙන තියෙනවා. ඌට ඉන්න ගෙයක්වත් නැහැ, කුලියට ඉන්නේ. ඉතින් ඒක තමයි පෙනුමට ඉන්නවා, ඇතුළත නැති අය ඉන්නවා, ඇතුළත තියෙන අය ඉන්නවා, පිටින් පුංචියුම් වගේ ඉන්න අය ඉන්නවා. ඒ නිසා ලේසියෙන් පුළුවන්කම නෑ. ඒක නිසානේ ලංකාවේ මිනිසුන්ට කිව්වේ චූල හස්තිපදෝපම සූත්‍රය දේශනා කරලා කිව්වේ ඔන්න ඔය වගේ ගැඹුරින් දෙයක් විශ්ලේෂණය කරනවා. මේ මිස ෂණික ශ්‍රද්ධාවල් ෂණික පහදීම් අපහදීම් සති දෙකේ කෝලහල තියාගන්න හොඳ නෑ. ලංකාවේ එහෙමනේ ඕන දෙයක් නේ බය වෙන්න හොඳ නෑ. සති දෙකයි අල්ලගෙන ඉන්න තියෙන්නේ, එච්චරයි. ආවර වෙලා යනවා. එනිසා ඔබේ ජීවිතේට ස්ථාවර භාවයක් ආරද්ධ වීරයක් මුලින්ම ඇති කරගන්න. කොහොමද ඒක ඇති කරගන්න? හේතු සම්පත් එකතු කරගන්න. මොකද හේතු සම්පත්? න අඤ්ඤ සරණ, මට වෙනාන් සරණක් නැත. පිහිට වෙන්නේ නැතුව නෙමෙයි, පිහිට වෙන්න බෑ කිසිම මිනිස්සෙකුට. අපිට එහෙනම් ඉතින් නවලෝක මුදලාලිට ලෙඩ නොවී ඉන්න පුළුවන්, මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්, අච්චර දොස්තරවරු ඉති. පිහිට වෙන්න බෑ, එතුමටවත් පිහිට වෙන්න බෑ. ඒකයි ඇත්ත. එහෙනම් දොස්තරවරු මැරෙන්නේ නැහැ නේ? දොස්තරවරු ඔක්කොම දන්නවනේ. පිහිට වෙන්න බෑ. එහෙනම් මට ධර්මය පිහිට කරගන්න ඕන, ධර්ම අවබෝධය කරගන්න ඕන. එතකොට ධර්මය හොයාගෙන යන්න වැඩපිළිවෙල අපි කියලා දුන්නා. තමන්ගේ සිතේ ප්‍රශ්නේ අඳුන ගන්න ඕන, සිතේ උපාදානය අඳුන ගන්න ඕන. සිතේ උපාදානය, සිතේ ඇතිවන කිලිටි ගති දුරු කරගෙන දුරු කරගෙන දුරු කරගෙන යන්න ඕන. දැන් සමහර උදවියේ ඉන්නවා සයින්නස් මං කිසිවකට ආස නැහෙනේ කියලා කියනවා ඇවිල්ලා. ඒ පින්නතුරි මෝහය තේරෙනානේ. මෝහය. ඒ උපාතකම්ම කෙනෙක් කියනවා කියනවා ඉවරයක් නැහැ, කන කැඩෙනකම් මේ මං කිසි දෙයකට ලෝභ නැහැ ආස නැහැ කියලා. මං කෝ ඔන්නෝ කරේ තියෙන මාළේ තියලා යන්නකෝ මේ හිසුදාගෙන මේක තියලා යන්න බෑ. මේක අපේ මේ මහය දීපු එකක්, මේක තියලා යන්න බෑ. ඉතින් මං කිව්වේ නේ දැන් මේ දැන් ලෝභ නැහැ කියලා කිව්වේ. ඒක තියලා යන්න බෑ, නට ලෝභ නැහැ. එහෙම තමයි පින්න තුනේ එක තියෙන්නේ. දවසක් මිනිස්සෙක් කියන රටෙන් කෑල්ලක් අපි මේ බෙදලා දෙන එක ගැන කතා කරනවා හැමතිස්සෙම. මේක දෙන්න ඕන කිය. හා මං කිව්වා හරි. ඔතුමාට පර්චේස් කීයක් තියෙනවද? 60ක් තියෙනවා කිව්වා. මං කිව්වා 60න් 10ක් මට දෙන්නකෝ පොඩි පන්සලක් හදාගන්න. පිස්සු සාමතුන්ට දෙන්න මගේ 10න් 60ක්. මට පුළුවන්ද එහෙම දෙන්න? ආ ඉතින් ඒ වගේ තමයි රටකත් කියලා. රටක ප්‍රශ්නෙත් ඒක තමයි කියලා. රටකුත් දෙන්නේ නැහැ එහෙම කාටවත් කෑලි කඩන්න. මැරුණත් දෙන්නේ නැහැ. ඔය යුක්‍රේනයේ වුණත් ගහගන්නේ මැරෙනකන් හරි නැති වෙනකන් හරි. ඒක තමයි ස්වභාවය, සත්ව ස්වභාවය. ඒ නිසා මෝහය නිසා මොකද වෙන්නේ? වැහෙනවා පින්නතුනේ. තමන්ගේ තණ්හාව, තමන්ගේ තෘෂ්ණාව, තමන්ගේ ඉරිසියාව, තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ උපාදාන ශක්ති, තමන්ගේ ක්ලේශ ශක්ති පේන්නතෝ යනවා. මෝහය විසින් වසා දමනවා. ඒකට එවිට ඇති කර ගන්න ඕන සති සම්පජඤ්ඤය පුරුදු කරන්න ඕන. සිහිය ඇති කර ගන්න ඕන. සතිය පිහිටවා ගන්න ඕන. බාහිර ලෝකයට තියෙන හඹාගෙන යන එක නතර කරලා දාලා ආධ්‍යාත්මයට සිත් යොමු කරන්න ඕන. ආධ්‍යාත්මයට සිත් යොමු කරන්න. දැන් බාහිර ලෝකේ දේවල් හොයාගෙන යන්න මං හිතන්නේ පින්නතුන්ට තියෙන ලැබියාවට වඩා වැඩි ලැබියාවක් ආධ්‍යාත්මී ලෝකේ සොයාගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙම තියෙනවා නම් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ එනිසා ආධ්‍යාත්මික වෙස්සන්තර රජෙක් තමාගේ ආධ්‍යාත්මය තුළින් පැන නැගිය යුතුයි. තමාගේ ආධ්‍යාත්මය තුළ ඉන්නවා තණ්හා රජෙක් ඉන්නවා, මාන රජෙක් ඉන්නවා, තෘෂ්ණා සහගත රජෙක් ඉන්නවා, කේන්තියන රජෙක් ඉන්නවා. රජුරන්ට ඔය ඔක්කොම වෙනවනේනේ. කේන් තියනවා, තණ්හාව තියනවා, මානය තියනවා, උද්දච්චකම් තියනවා, ඔක්කොම තියනවා. ඒ හැම කෙනෙක්ගේම ආධ්‍යාත්මික ලෝකය තුළ ඒ ලෝකෙට රජෙක් ඉන්නවා. අන්න ඒ රජ අවබෝධයට පත් වෙනවා කියලා කියන්නේ වෙස්සන්තර බවට පත් කරනවා. ඒ ආධ්‍යාත්මික රජ වෙස්සන්තර වුණොත් පමණයි නිවන් දකින්නේ. බලන බුදු කෙනෙක් කොච්චර දේවල් කළත්, කොච්චර ආරාම පිළිගත්තත්, උන්වහන්සේගේ ප්‍රායෝගික ලෝකයේ තුළම උන්වහන්සේදී පෙන්නලා පිරිනුවන් පෑවා. තෝරගත්තේ නැහැ කොහෙවත්. දේවරම් විහාරයට යනවද, පූර්ව ආරාමයට යනවද, වේලුවන ආරාමයට යනවද, මේ මොකවත් තෝරගත්තේ නැහැ. මෙන්න මේ ආසනේ පොදු මහජන තැනක්. ඒ කාලවල වල ඉතින් වාඩි වෙන්න හදන්නේ ගල් වලින් තමයි ගොඩක් වැඩ කටයුතු තියෙන්නේ. ඉතින් ගල් පෝරුවක් තියෙනදි ඒ පෝරුවේ දෙපට සිවුරු දාලා මට ආසනයක් හදන්න කිව්වා. එච්චරයි. උන්වහන්සේ ආධ්‍යාත්මික ලෝකයේ තුලම තියෙන ඒ අත්හැරීම පෙන්වා දුන්නා. හැබැයි ගොඩ නැගුවේ නැත්තේ නෑ. උපදෙස් දුන්නේ නැත්තේ නෑ. මේවා හදන්න, මෙහෙම හදන්න, මේ විදියට මේ පහසුකම් හදන්න, මේ විදියට සක්මන් මළු හදන්න, මේ විදියට කුටි හදාගන්න, උපදෙස් දුන්නේ නැත්තේ නෑ. ඒ ඔක්කොම සම්මුති වශයෙන් කළා. ආධ්‍යාත්මික වශයෙන් කිසිවක් තුල ඇලිලා නෑ. එනිසා ආධ්‍යාත්මිකව නොඇලී පරිහරණය කිරීමයි වැදගත්. එහෙම නැතුව භෞතිකව මුළු ගැන්වීම නෙවෙයි. අපේ මේ ගිහි සමාජයේ තේරුම් අරගෙන තියෙන භෞතිකව මුළු ගන්නවා. භෞතිකව ස්වාමින්වහන්සේ කෙනෙක් මොකවත් නැතුව කඩුමැටි බිත්තියක ඇතුළට වෙලා ඉන්නකොට බලන්න උන්වහන්සේ අල්පේජ්ජ කියලා හිතනවා. ඒක නෙමෙයි වැදගත් පෙන්නුතුනේ. ආධ්‍යාත්මිකව දර්ශනයක් වැදගත්. මේ කිසි දෙයක වටිනාකමකුත් නැහැ, නොවටිනාකමකුත් නැහැ, තිබෙන්නේ ප්‍රයෝජනයක් පමණයි. තේරුණාද? මේවයි වටිනාකමකුත් නැහැ, නොවටිනාකමකුත් නැහැ, තිබෙන්නේ ප්‍රයෝජනයක් පමණයි, පරිහරණයක් පමණයි. වටිනාකම් දුන්නත් ඒකත් සංකල්පයක්, නොවටිනාකම් දුන්නත් ඒකත් සංකල්පයක්. වටිනාකමකුත් නැහැ, නොවටිනාකමකුත් නැහැ, තිබෙන්නේ පරිහරණයක් පමණයි. කවුද වටිනාකම් දෙන්නේ? වටිනාකම් දෙන්නේ වටින කෙනා, ඉතින් වටිනාකම් දෙනවා. නොවටිනාකම් දෙන්නේ නොවටිනා කෙනා, නොවටිනාකම් දෙනවා. ඒක නේ නැත්ත? දැන් මෙහි හරි ගරු ගාම්භීර භාවයට යන V8 එහෙම අරගෙන අර ඕමාන් පැත්තට, ඩුබායි පැත්තට එහෙම ගියාම වැල්ලේ සෙල්ලම් දානවා, අර වයින් පෙල්ල ගන්නවා, අයින කිට්ට ගන්නවා, යනවා නේ සහරා දිප්පෙක. මෙහි හප්පච්චියේ ඉස්සරහින් ඩිපෙන්ඩර් එක පිටිපස්සනොත් දාලා හරි ලොකුවට පරිස්සමට ගෙනියන වාහන. ඒ බයිසිකල් ගාන්ට, මොටෝ බයිසිකල් ගාන්ට මේ මිනිස්සුන්ට ඒක වටිනාකම ඇති වෙලා පෙරල ගන්නවා, එහෙ මේ රවුම් කරනවා, ආය හද ගන්නවා, මග කැඩුනොත් එහෙම ඔහේ කාන්තාරේ දාලා යනවා. ෆුඩ් බයිසිකල් ගාන්ට අපිට ෆුඩ් බයිසිකල් වෙලා ඒගොල්ලන්ට ඒවා. ඒගොල්ලන්ට ෆුඩ් බයිසිකල් වගේ ඒවා, අපිට රාජ නිදාන බවට පත් වෙලා, ලොකු දේවල් බවට පත් වෙලා, පාලම් වලට අඩුවෙන් ගල් දාලා, රිමින්ති දාලා, වැලි දාලා හදලා බොහොම අමාරුවෙන් ගසා කාලා තමයි එකක් ගන්න. ඉතින් ඒක නිසා හරි ලේසි. ඉතින් හරි පුදුමයි. වටිනාකමක් ඇත්තෙත් නැහැ, නොවටිනාකමක් ඇත්තෙත් නැහැ මේ ලෝකේ තියෙන කිසිම දෙයකට. ඕනම කෙනෙකුට වටිනාකමක් දුන්නොත් වටිනවා, නොවටිනාකමක් දුන්නොත් නොවටිනවා. වටිනාකම් නොවටිනාකම් දෙන්නේ නැතුව මේකට පරිහරණය කරන්න පුළුවන් පිරිසක් වෙන එකයි වැදගත්. ඔබට පුළුවන්ද වටිනාකම් හා නොවටිනාකම් නොදී සිටින්න? අන්න ඒකට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. කිසිම දෙයකට වටිනාකමක් හෝ නොවටිනාකමක් දෙන්න එපා. ආනන්ද හාමුදුරුවන්ටත් වටිනාකමක් නොවටිනාකමක් දෙන්න එපා. වටිනාකම් දුන්නොත් ටික කාලයක් ගිහලා නොවටිනා තැනට දානවා. නොවටිනාකම් දුන්නොත් වටිනාකම් තැනට දානවා. පැහැදුන ඇත්තෝ පැහැදෙනවා, පැහැදුන ඇත්තෝ පැහැදෙනවා. ඕක තමයි ස්වභාවය. මට පැහැදෙන්නත් එපා, පැහැදෙන්නත් එපා. ඔබ සත්‍ය අවබෝධ වෙන්න. මට වෙන්න ඕන දේ මම කරගෙන තියෙන්නේ, ඔබට වෙන්න ඕන දේ ඔබ කරගන්න. බුදුරජාණන් වහන්සේට කරගන්න ඕන දේ බුදුරජාණන් වහන්සේ කරගෙන තියෙන්නේ. අපිට කරගන්න කියපු දේ අපි කරගන්න ඕන. ඒක තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න එවිට මා දකින්නවා. ඒ වගේම පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. මට කරන ලොකුම පූජාව ප්‍රතිපත්ති, ආධ්‍යාත්මික ප්‍රතිපත්තිය. ඉතින් මේ භෞතිකව ප්‍රතිපත්ති කියලා හදාගෙන එක එක විදියට හැඩ ගැහෙනවා මිනිස්සයා. ආධ්‍යාත්මිකව නමෝ බුද්ධාය කියන යක්කු බවට පත් වෙනවා. නුවණ වැඩෙන්නේ සිහිය මත. සිහිය මත පෙනුත්. ඉතින් සිහිය ගොඩනගා ගන්න හරි වැදගත් දේවල් තියෙනවා පෙනුත්. කායික, මානසික, ඒ වගේම ධාර්මික ධර්මය. කායිකව හොඳින් ඉන්න ඕන, නිරෝගීව තියෙන්න ඕන, ඒ වගේම මානසික සුවපත්තාවයේ තියෙන්න ඕන, ඒ වගේම ධර්මයේ හරියට ලැබෙන්න ඕන. මෙන්න මේ කරුණු තුනම ගොඩනගෙනකොට හොඳ සිහිය ගොඩනගෙනවා. පින්නතුනේ ඉස්සර කාලේ බුදුරජාණන් වහන්සේ හරි මුණ ගැහිලා ප්‍රශ්නයක් අහනකොට අපි අහලා තියෙන වැඳගෙන තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ වන්දනා කරගෙනනේ මේ වඳගෙන අහන. අදත් අහන ස්වභාවයක් තියෙනවා. පින්නතුනේ ඔයත් මෙන්න මෙහෙම මේ ඇඟිලි පහට තියාගන්නකෝ බලන්න මෙහෙම. වැඳගෙන ඉන්නවා වගේ නමුත් මෙන්න මේ විදියට මේ හැඩයට යන් කූඩයක් වගේ හැඩයට මෙහෙම ඇඟිලි තියාගත්තට පස්සේ තමන්ට මොළයට දැනෙන ස්වභාවය ක්‍රියාකාරකම තමම බලන්න බලන්න. මොළේ අවදියක් සිද්ධ වෙනවා. මොළේ බැලන්ස් වෙනවා, සමබර වෙනවා, ඒ වගේම මනස සමබර කරගන්න උපකාරක වෙනවා. මේ ආකාරයෙන් මේ ඇඟිලි ඇඟිලි තුඩු ඇඟිලි එකට එක මේවට කියන්නේ මුද්‍රා. හස්ත මුද්‍රාවල් එක එක මුද්‍රාවක් මේකත්. ඉතින් බිනතුනේ මේක වඩා ප්‍රබල බවට පත් වෙනවා අපේ සියලු ඉන්ද්‍රියන් සමග සියලු එනර්ජි ශක්තියන් අපි කොහොමද දන්නවා මේ අත් දෙකේ තියෙනවා කියලා. බලය බ්ලෙස් කරන්න පාවිච්චි කරන්නේ අතක්නේ. ඒ අතකින් ඒ බ්ලෙස් එක දානවා කියලා. දැන් බලන්න මෙහෙම වන්දනා කරගෙන ඉන්නකොට අපේ මොලේ සමබරතාවය ඇති වෙලා හොඳට ස්මරණ ශක්තියද ධර්ම ශක්තියද ක්‍රියාත්මක වෙනවා. අපි හිතාගෙන හිටිය තවත් කෙනෙකුට කරන ගෞරවයක් තමයි මේන්න මෙහෙම වැඳගෙන ඉඳීම කියලා. නමුත් ඒක ගෞරවයක් නෙමෙයි, ඒක විද්‍යාවක්. ඒක විද්‍යාවක්. අපේ මොළේ ක්‍රියාකාරීත්වය සමබර කරන විද්‍යාවක්. මානසික සමබර කරන විද්‍යාවක් වෙනතුනේ මේක. මෙහෙම වැඳගෙන හරි පුළුවන් තරම් ධර්මයේ කල්පනා කරනකොට, මෙනෙහි කරනකොට, අහනකොට, එහෙම නැත්නම් මෙන්න මෙහෙම ඇඟිලි ටික තබාගෙන හරි සිටින්න. ලෝක විද්වතුන් එහෙම නැත්නම් ප්‍රධානීන් හොඳට බලන්න කතා කරද්දී ඔවුන් භාවිතා කරන ඉරියව්ව මෙන්න මෙහෙම ඉන්නවා. මොකද ඔවුන්ගේ මොලේ බැලන්ස් කරගන්න ලොකෝ ඩාක් උදව්වක් කරනවා. මේක හැබැයි ඒගොල්ලෝ දන්නේම නැතුව මොලේ භාවිතා කරනවා. ඒගොල්ලන්ට මොලේ ටිකක් රිලීස් කරගන්න ඕන අපහසුතා තියෙනවා. ඉතින් මේ විදියට එනවා ඔවුන්ගේ අත් දෙක. ආපු ගමන් ඔවුන්ට හරියට ලේසි වෙනවා තමන්ගේ මනස සමබර කරගන්න. ඉතින් මේවා හරිය වැදගත්. එහෙනම් බුද්ධ කාලයේදී ඒ ඉන්න යෝගීවරුන්ගෙන් මේක ආරම්භ වෙන්නේ. මෙහෙම ආයිබෝවන් කියන්නේ එහෙම නැත්තම් මෙහෙම කරන්නේ හුදු ගෞරවයකට පමණක් නෙමෙයි, අපේ මනස බැලන්ස් කරගන්න උදව් වෙන ක්‍රියාවලියක්. දැන් දරුවෝ වුණත් පින්නතුනේ ඉගෙන ගන්න නැති වෙනකොට අපේ රටේ ගහනවා, කෝටු මස් කරනවා, එහෙම කරනවා. ඒකට හේතු බලන්න ඕන. ගවයෙක් වුණත් කරත්තයක් අදින්න නැති වෙනකොට හේතු බලන්න ඕන. ඌට වතුර පිපාසද, කෑම මදිද, අසනීපද බලන්න. ඒ වගේ තමයි පින්නතුනේ ශරීරයෙන් යුක්තව අපිට සත්‍ය අවබෝධයට යා නොහැකි වෙනකොට විවිධ හේතුන් බලන්න ඕන. හේතුන් බලලා ඒව වර්ධනය කරගන්න ඕන. පිනතුනි මේ ධර්මයේ ගැඹුරු බව කොච්චරද කියනවා නම් මට හිතනවා මේක එළකවලුවන්නම් තිබිලමදි කතරගම දෙයියන්ට විතර හයක්ම තියෙන්න ඕන මේක තේරුම් ගන්න කියලා. නමුත් ඉතින් මට හයක් හදා ගන්න බෑනේ මේ එක ඔළුවයි තියෙන්නේ. ඊට පස්සේ මට හිතෙනවා මේ මොලේට මේක හරියට කල්පනා වෙන්නේ නැත්නම් මොලේට ලේමදි ඇති කියලා. ටිකක් ඔළුවෙන් ඉන්න පුරුදු වෙනවා. කල්පනා ශක්තිය හොඳ වෙන්න කියලා. මේ අපි කරපු දේවල් වෙන තුනේ. ඔළුවෙන් ඉන්නවා මම හැමදාම. මොකද මොලේ ක්‍රියාකාරීත්වය අපිට අවශ්‍යයිනේ. ධාවනය කරන කෙනෙක් හැමදාම දුවල 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 තමයි ශරීරයේ වේගය හා ධාවනය හදාගන්නේ දුවන කෙනා. එතකොට මොලේ ක්‍රියාකාරීත්වයෙන් සත්‍ය අවබෝධ කරනවා නම් අපේ උදවිය හිතන්නේ මේ ආස නැති වුණාම නිවන් දකින්නවා කියලා. නිවන් දකී ආස නැති වුණා. එහෙම ආස නැති වුණයි කියලා නිවන් දකින්නේ නැහැ. තේරුණාද? මම මොහොකටවත් ආස නැහැ. ඕ නිවන් දකින්න. දකි. එනයි තිය දිවි හානි කරගන්න මිනිස්සු ඔක්කොම නිවන් දකිනේ. මම මොකටවත් ආස නැහැ. මට ගෑනිත් එපා, ළමයාත් එපා, දරුවොත් එපා. මම මේ මැරෙන්න යන්නේ කියලා. පිළිතුර මම පෞගේ දාසක මේ දර්ශනයක් දැක්කා. ඒ සිය දිවි හානි කරගන්න අයගේ පරමාර්ථයකින් දැනගන්න පුළුවන්. වීඩියෝ එකක් ලයිව් දාගෙන මේ වස බීල මැරෙන කොල්ලෙක්ගේ දර්ශනයක්. කොල්ල මොකද්ද කියන්නේ? කෙල්ලද කියනවා. මම ඔබට ජීවිත කාලෙම අඬ අඬ ඉන්න සලස්සන්න. මොකද මේ ලයිව් එකේ කියනවා මම ඔබට සතුටින් ඉන්න දෙන්නේ නැහැ. මම ඔබට ජීවිත කාලෙම අඬ අඬ ඉන්න සලස්ස දෙන්න. මම මේක බීලා මැරෙනවා කියලා. ඒ මිනිස්සයා ඒ ලයිව් ෆෝන් එකේ දාගෙන බීලා මැරෙනවා. දැන් මිනිස්සෙක් පරමාර්ථය මොකද්ද? අතහැරීමද? සත්භාවයේ සිතක්ද? මොකද්ද පරමාර්ථය? ගෑනු ළමයා සදාකාලික වේදනාවටපත් කිරීමේ අරමුණින්, දුකටපත් කිරීමේ අරමුණින් තමයි මේ මිනිස්සයාව මේ මැරෙන්නේ. එයා හිතනවා, මනෝකල්පිතෝ හිතනවා, මගේ ආදරේ දැනිලා ඕ සදාකාලික හොටු පෙර පෙර අඬ අඬාම ගෑනු ළමයා ඉඳීවි මං වෙනුවෙන්, අනේ මෙයා මෙච්චර අවංක ආදරයක්නේ නැති වුණේ කියලා. එහෙම ඉන්නවද? එමේ ඉන්නේ කෙල්ල තවත් පොෂ් වෙනවා. ඈ අපි වෙනේ ගොල්ල මැරෙනවා කියලා. ඉතින් ඒ තමයි මෝඩ සංකල්ප, මෝඩ අදහස්. බාල බුද්ධි. ඉතින් ඒකෙන් මට තේරුණා අනිත් බොනේ වුණත් ඒ වගේ මොනවාරි හිතනවා ඇති කියලා. හැමෝම ලයිව් දාගෙන මලානම් මාසෙට මම හිතන අවුරුද්දට 2000ක් මැරෙනවා ලංකාවේ සිය දිවි හානි කර ගැනීම වලින්. ඉතින් හමුදාවට ගිහිල්ලා මැරෙන්නේත් නැහැ එච්චර. ඉතින් ඒ තමයි මෝඩ සංකල්ප. සෙතක් වෙන්න නෙමෙයි කාටවත් කවුරු හරි හඬවන්න, වේදනාවටපත් කරන්න, ඥාති හඬවන්න. අර කනේරුවට කැපු ළමංගෙන් ඇහුවම ඇයි ඕගොල්ලෝ කනේරුවට කාලා මැරෙන්න හැදුනේ? අපි මැරිලා ටීචර්ස්ලා මේ ඉස්කෝලෙන් එලවන්න. අපි මලාට පස්සේ මේ ටීචර්ස්ලා මේගොල්ලෝ මේ පාසලෙන් එලවනවනේ. ඒකට තමයි ගුවා. මුංගේ මොලේ කොහේ තියෙනවද හොයන්නේ. අමාරු වෙන්නේ. ඒකනේ වැඩේ. ඉතින් ඒක තමයි පින්නතුනේ අවදිය, අවදිය ඇති කරගන්න. ඇසින් තොරව දකින්න, මනසින් තොරව සිතන්න. ඇසින් තොරව දකින්න, මනසින් තොරව හිතන්න. ත තේරුම් ගන්න ප්‍රායෝගික කරන්න. ඇසින් තොරව දකින්න, මනසින් තොරව හිතන්න. මම දන්නවා ගොඩාක් දෙනකොට දැන් නිකන් බ්ලැන්ක් වෙලා ඉන්නේ, මොකුත් එන්නේ නැහැ, අයිඩියා එකක් අදහසක් එන්නේ නැතුව ඔකේ ඉන්නේ, කමක් නැහැ. ටිකක් කාරණේ ගැඹුරු නිසා තමයි එකපාරට ඒකේ පිළිබඳව අදහසක් එන්නේ නැත්තේ. කමක් නැහැ, ඒකේ ඉන්න, හැමින් ඉන්න, හම්බ වේවි උත්තරේ. ඒ හිස් අවකාශයේ දිගේම ඉන්න, ගමන් කරන්න, ඔබට උත්තරේ හම්බ වේවි. ඇසින් තොරව දකින්න, මනසින් තොරව හිතන්න. හොඳයි, කොහොමද ඒක වැටහෙන්නේ, කොහොමද තේරුම් යන්නේ කාරණේ? එතකොට මනසින් තොරව හිතන්න, ඇසින් තොරව දකින්න, මනසින් තොරව හිතන්න. ඉතින් ඕක තව පොඩ්ඩක් පුළුල් කරලා ගන්න පුළුවන්. දහමේදී කියවෙන්නේ එක කාරණේ, ඒක දහස් ගුණේ වැඩි කර ගන්න ඕන. ඊළඟට කනින් තොරව අහන්න, නාහෙන් තොරව ආග්‍රහණය කරන්න නේද, දිවෙන් තොරව රස ලබන්න, ශරීරයෙන් තොරව ස්පර්ශය ලබන්න, මනසින් තොරව හිතන්න. ඒ වගේ ගන්න පුළුවන් ඉන්ද්‍රියන් සදායතන වලටමත් ගන්න පුළුවන් ඒ කතාව. ඒ ගුණය ප්‍රගුණ කරන්න ඕන. ඒ తত্ত্বය හෙමින් සැරේ ප්‍රගුණ කරන්න. ටිකක් අමාරු ඇති. නමුත් හෙමින් හෙමින් ඒක අල්ල ගන්න ඕන. ඒ ක්‍රමය. එතකොට තියෙන සංවර පහතබ්බා කියන වශයෙන් සංවර වීමෙන් තුළු ප්‍රහාණය කිරීම කියන එක එතන තියෙනවා. සංවර පහතබ්බ සංවර භවින් යුක්ත සංවර වීමෙන් ප්‍රහාණය කිරීම. දැන් ඕක ධර්මයෙන් පාලියට ආපු ගමන් පාලියෙන් කියවෙන්නේ චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ. ඒකම තමයි මම මේ තව විදිහකට කියන්නේ. ඇසින් තොරව දකින්න, මනසින් තොරව හිතන්න. වචන දෙකයි. නමුත් ඕක සම්බන්ධ කරගන්න පුළුවන් ඕන තරම්. නැත්තම් ආරව සම්බන්ධ කරලා ඔය කියලා දුන්නේ මේ නැත්තම් හිතනවා මේක අමුතු එකක් කියලා. අමුතු එකක් නෙමෙයි. ඒකම තව විදියකින් කියන එක. ඇත්තටම ධර්මයේ කියලා තියෙන්නේ එහෙමයි. ওই සූත්‍ර කොච්චර තිබ්බත් බුදුහාමුදුරු වචන හතරකින් කියන්න ඕන දේ තමයි 84000කින් කියවෙන්නේ. ආයේ ඊට වඩා දෙයක් නැහැ. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං තමයි මුළු බුද්ධ සාසන ත්‍රිපිටකයේම තියෙන්නේ. ඔච්චරයි. ඒක තවත් ලඝු කරන්න පුළුවන්, කෙටි කරන්න පුළුවන්. සිත සංවර කරානම් සබ්බත් සංවරෝ සාදු. හිත සංවර කරානම් ඔක්කොම සංවරයි. ආයෙ වෙන මොකුත් සංවර කරන්න ඕනේ නැහැ. නිකන් ඇස් කන්න ආසාරයේ මේ අභිධර්ම අතීත අනාගත වර්තමාන ප්‍රපංච ඔය මුකුත් ගලප ගන්න ඕනේ නැහැ. හිත සංවර නම් සංවරයි ඔක්කොම. පැහැදිලිනේ? හිත සංවර නම් සංවරයි. ධර්මයේ අමාරුත් නැහැ පින්නතුනි, ලේසිත් නැහැ. ක්‍රමේ අඳුනගත්තොත් හරිම සරලයි. ක්‍රමේ දන්නේ නැත්නම් හත් පොලේ ගා ගන්නවා තමයි. ක්‍රමේ දැනගත්තොත් සත්‍ය අවබෝධයේ තරම් ලේසි දෙයක් තව ඇත්තේ නැත. ක්‍රමේ දැන නොගත්තොත් ඒක තරම් අමාරු කාරණයක් නැත. දැන් පාස්වර්ඩ් එකක් දැනගත්තොත් ඕන එකක් ඕපන් කරගන්න එක කාරිව ලේසි. තප්පර ගානක් යන්නේ. පාස්වර්ඩ් එක දන්නේ නැත්තම් අනනා ගන්නවා. මේකෙත් එහෙම තමයි. නිර්වාණය ඕපන් කරගන්න පාස්වර්ඩ් එක තමයි අපි මේ හදලා දෙන්නේ, කියලා දෙන්නේ. තමන් ඒක හරියට තේරුම් ගන්න ඕන. අඩු නැතුව හරියට සකසන්න ඕන පිළිවෙලට. සියල්ලම එවිට පින්නතුනි ගැළපිලා සත්‍ය අවබෝධ වෙනවා. වරදින එක තැනක් කියන්නම් පින්නතුනේ. සත්‍ය අවබෝධය දැනුමට ගන්න උත්සාහ කරනවා. දැනුමට අරගෙන වින්දනයට ගන්න උත්සාහ කරනවා. ඕන්න ඕක තමයි පින්නතුනේ මේ ලෝකේ ඉන්න ගොඩ දෙනෙකුට සත්‍ය අවබෝධය වෙන්නේ නැති හේතුව. ඒක දැනුමක් කියලා හිතලා දැනුමට අරගෙන වින්දනයට ගන්න උත්සාහ කරනවා. විඳින්න පුළුවන් දෙයක් කියලා. දැනුමට ගන්න බෑ, විඳින්න බෑ. දැනුමෙන් තොරයි, වේදනාවෙන් තොරයි. ඒටි මොලේ හදා ගන්න ගන්නට ওই තැන් වලට. බලන්න ඔබ කරන්නේ ඒක නෙමෙයිද කියලා. ඒ මෝඩකම, ඒ ගොංකම නෙමෙයිද කරන්නේ කියලා බලන්න තමන්. මම නිවන් දකින්න හදනව නෙමෙයිද කියලා බලන්න. ඒ ගොංකම ඉස්සරහට ගෙනියනවද, මෙතනින්ම අවසන් කරනවද? කරනවා නම් දැන් කරගන්න. ආයේ ගොංකම කරන්නේ නැහැ කියලා සිහිය උපදවා ගන්න, අදිස්ථාන ඇති කරගන්න, ප්‍රඥාව අවදි කරගන්න, ධර්මයේ තුල පිහිටන්න, කාරණේ නැවත යත්වැරද්ද සිදු නොවෙන්නට හදා ගන්න. ඊට පස්සේ ඉදිරි ගමන බොහොම වේගවත් වෙනවා. හරි වෙනතුන බඩු ලෝඩ් එකක් පටවගෙන ගියපු ලොරියක් බඩු ටික බාලා ලොරිය තනියෙන් යනවා වගේ බලවත් වෙනවා. හැඩේ හදාගත්තොත් හදාගත්ත දෙයක ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නැත කියනවා. ඒ කාලේ මට ඇහෙන්නේ එහෙමයි. මගේ කල්යාණ මිත්‍රයෝ ළඟින් ඇහෙන වචනයක්. ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නැත. ඔය කතාව ඒ වෙන විදිහක මට ඇහිච්ච විදිය. ඔය වචනේ තමයි ඇහෙන්නේ. මම මේ වචනේ සුළු වචනයක් නෙමෙයි කියලා තේරුම් අරගෙන පිනුතුනේ මේ වචනේත් එක කොච්චර කල්ම ගැටලා තියෙනවද? ඒ කියන්නේ තේරුම් ගන්න උත්සාහ කරලා තියනවාද? ඇත්තටම යහුණු ස්ත්‍රිය පුරුෂයනේ මේ කාර්යයන් මේක වෙන්නේ නැති කියලා හැම වෙලෙම පැත්ත කර දානවා. එහෙම නෙමෙයි බින්නතුනේ, මේ වචනේ අපිට දැනෙන්න ඕන. ඈ ඕනම වචනයක තියෙන මහා විශාල පරාසයක් තියෙනවා. ඒ පරාසය සියල්ලම මගේ ඥාන ස්පර්ශ කරන්න ඕන. ඒකයි මගේ අර්ථය. නැත්තම් කාගෙන් හරි උත්තරයක් අහන්න මොකක්ද දන්නේ මේකට උත්තරේ නේ? ආ ඔකට උත්තරේ අර මේකනේ කියලා ගියාම අර ගණන් එහෙම කොපි කරන ගහලා අපි ලියනවා බලනවා ටීචර් උටත් වැරදි දානවා අපිටත් වැරදි දානවා බලනකොට වැරදි වැරදි උත්තරයක් මිනිහා කියලා දෙන්නේ තේරෙන නේද ඒ වගේ දේවල් එනවා උත්තර හදිසියට කොපියක් දාපු දවස්වල එහෙම වෙනවා වෙන වෙලාවල් තියෙනවා සමහරවල්ලාට ඉතින් ඒ නිසා අනුන්ගෙන් ගන්න යන්න එපා තමන්ගේ ආධ්‍යාත්මය තුලින් දහම් මතු කරගන්න හැම තිස්සෙම එක්ක දේශකයා මරන්න හදනවා දේශකයාගෙන් අහගෙන මේකද වැඩක් නැහැ පිනතුනි තමා තුලින් මතු කරගන්න ධර්මය තමා තුලින් මතු කරගන්න පිටින් කියා දෙන්න හැකියාව නැහැ එහෙම හැකියාවක් නැහැ එහෙම තිබ්බනම් ඥාතිකමට උදව් කරන කමට කරලා දෙන්න තිබ්බනේ එහෙම බෑ එහෙම කරන්න බෑ මොකද්ද හදාගත්ත කාරණේ දැනුමට ගන්න බෑ ධර්මය ආනන්ද හැඳුනගේ ධර්මය දැනුමට ගන්න බැරි නිසා තමයි ගොඩාක් අය දැන් දැන් වල ගින් කියන්නේ ඒ බණ තේරෙන්නේ ඇත්ත දැනුමට ගන්න බෑ දැනුමට ගත්තනම් දැනුමට ගන්න නම් ඉතින් කියන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ වඩිනවා මල් වැහි වහිනවා නෙළුම් මල් පිපෙනවා එකත් පසක මේ ආමුදුරු වැඩ හිටියා මේ ප්‍රශ්නේ ඇහුවා අර කතන්දරයක් ස්ටෝරියක් කියනවා ස්ටෝරියක් කිව්වම ශාබන කතාව බලනකොට බන කතාවක් නෙමෙයි ස්ටෝරිය එක එක කතාන්දර ආගෙන ගිහිල්ලා තියෙනවා බලනකොට බන මතකද ඔව් ඔව් කතාව කියන බන කතාව මුලින් ඉඳලා අගටම කියන ඕ බනද ඔබ ධර්මයේ නෙමෙයි ඕ කතන්දර ඒවයි දාර්ශනිකත්වය නෑ පේනතනේ මුකුත්ම නැතුවට ඒවත් නරකයි කියන්නේ හොඳයි ඊදරට වෙලා ටෙලිනාට්‍ය බල බල ඉන්නවට වඩා ඒක හොඳයි ඔව් ඒක හොඳයි විඳින්න බෑ විඳින ධර්මයක් නම් ඔබ හොයන්නේ වැඩක් නෑ දැන් මේ ලෞකික ලෝකයෙන් හොයන්නෙම පින්නතුනි විඳින ධර්මනේ දැනනනේ Tamanට විඳින්න පුළුවන් විදියට ගෙයක් හදාගන්නේ එහෙමනේ විඳින්න පුළුවන් විදියට කෑමක් හදාගන්නේ විඳින්න පුළුවන් විදියට ඇඳුමක් අඳින්නේ විඳින්න පුළුවන් විදියට කොණ්ඩේ කපාගන්නේ විඳින්න පුළුවන් විදියට රැවුල කපා ගන්න. එක එක ලයික් එකනේ එක එක චොයිස් තියනනේ. හරිනේ. විඳින්න පුළුවන් විදියට ස්වාමි පුරුෂයෙක් හොයා ගන්න. භාර්යාවක් හොයා ගන්න. විඳින්න බැරි නම් හොයා ගන්න නෑ නේ. විඳින්න පුළුවන් විදියට තමයි හොයා ගන්න. එහෙමනම් අපි හැමදේම පුරුදු වෙලා තියෙන්නේ විඳින්න පුළුවන් විදියට හොයා ගන්න. ඉතින් ඒ මෝඩකම ඒ ක්‍රමයම ගිහිල්ලා භාවිතා කරනවා නිවනටත් විඳින්න පුළුවන් නිවනක් හොයාගන්න නිවන අවේදීතයි ධර්මය අවේදීතයි විඳින්න බෑ දැනුමට ගන්න බෑ ඉතින් ඔන්න ඕවා කිව්වා මොලේ කුරුවල් වෙනවානේ කුරුවල් වෙන්න හිතන්න ඕවා කුරුවල් වෙන වැඩ නෙමෙයි ඕවත් එක ගැටෙන්න කමන්නේ ගැටෙනකොට ඔබේ අවදිය වෙයි අපි ධර්මය ලබා දෙන්නේ ඔබට හිතන්න ඒ හිතනකොට මොලේ පෑදෙන්න තේරෙනනේ එහෙම තමයි දෙන්නේ ඔය ශාවලින් ටෙම්පල් එකකට ගිහිල්ලා කරාටි ඉගෙන ගන්න කොළු ගැටේ ඌට ගියපු දවසේ ඉඳලා වැලිය අදින්න කියනවා වතුර අදින්න කියනවා දර පලන්න කියනවා ඈ ඔක්කොම කියන මේ මනුස්සයා කල්පනා කරන මං ආවේ දටන් කලාවක් ඉගෙන ගන්න මොන දෙයක්ද මේ මං වැලිය අදිනවා වතුර අදිනවා දර පලනවා ඈ කෑමෝ වෙනවා මේ ඉවරයක් නැහැ කියලා අමුත අවසානයේ උට කියලා දුන්න දැන් ඔබට අවශ්‍ය කරන බලන්න කායික නම්මෙත්‍රිලීත්‍ය ශක්තිය දැන් බලය තියෙන ඉස්සර පුළුවන් වුණාද බෑ කිව්වා ඉස්සර පුළුවන්ද මේ පඩිය නගින්න අපෝ බෑ එකපාරක් නැග්ගාම හති දැන් දහපාරක් දුවන්න පුළුවන් ඒ වගේ තමයි. ඒ තුලින් ඉබේම ශාරීරික ශක්තිය වර්ධනය වෙලා. අන්න ඒ වගේ තමයි. ධහම කියන්නේත් එහෙම ධර්ම කරුණු දෙනවා. ඒව හිතනකොට ඒව තුළ අවශ්‍ය කරන ප්‍රඥාව, ශ්‍රද්ධාව, බලය, වීරිය, සතිය ඔය ඔක්කොම වැඩෙනවා වෙන තුනේ. ඔය කාරණේ හිතනකොට වැඩෙනවා. ඒ වැඩෙනවා. වැඩෙනකොට කෙලෙස් දුරු වෙනවා. මෝඩකම් නැති වෙනවා. මෝහය දුරු වෙලා යනවා. ඊට පස්සේ ධර්මයේ කියලා විඳින්න පුළුවන් දෙයක් හොයන්නේ නැහැ. ඊට පස්සේ ධර්මයේ කියලා දැනුමට ගන්න පුළුවන් දෙයක් හොයන්නේ නැහැ. හරි. අන්න ඒකයි මාර්ගය. අන්න ඒකයි මධ්‍යමා ප්‍රතිපදාව කියන්නේ. අන්න ඒකට විඳින්න පුළුවන් දෙයක් නම් ඒක මධ්‍යම නෙමෙයිනේ, අන්ත ප්‍රතිපදාවක්. දැනුමට ගන්න පුළුවන් නම් ඒක අන්ත ප්‍රතිපදාවක්. ඒ නිසාන වෙනතුනේ සත්‍ය අවබෝධය මට වුණා කියලා කවදාවත් කෙනෙකුට කියන්න බෑ. මට නම් බෑ. මම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්, මම රහතෙක් කියලා මට කියන්න බෑ. මොකෙක්වත් කියලා මට කියන්න බෑ. මගේ බුදුහාමුදුරුවෝත් එහිමයි දේශනා කරේ. බුදුහාමුදුරුවත් පෙන්වලා දුන්නේ මම මේ අහවල් කෙනා කියලා පෙන්වලා දුන්නේ. මං සම්මා සම්බුද්ධ කියලා කිව්වේ ඒකේ අදහස් වෙන්නේ මොකද්ද? මට කිසිම බුද්ධියක් නැහැ කියලා. දැන් ඉතින් මාත් එක්ක ගහගන්න ඒ බුද්ධිය තියෙන කට්ටිය. ඈ බුදුහාමුදුරන්ට බුද්ධියක් නැහැ. මූ තියන්න වටින්නේ නැහැ. එහෙම කියන්නේ කවුද? බුද්ධිමතුන්. එහෙම කියන්නේ බුද්ධිමතුන්. බුද්ධියෙන් මත් වෙච්ච අය. බුදුහාමුදුරුවෝ කියනවා මට දෙන්නේ සම්මා සම්බුද්ධ. මට දෙන්නේ කිසිම බුද්ධියක් නැති බව. බුද්ධියක් කියන්නේ මොකද්ද? දිට්ඨිය. බුද්ධියක් කියන්නේ උපාදානය. බුද්ධියක් කියන්නේ සංකල්පය. බුද්ධියක් කියන්නේ වේදනාවක්. බුද්ධියක් කියන්නේ නාම රූප දෙකක්. බුද්ධියක් කියන්නේ දැනුමක්, උපාදානයක්. හරිද? එච්චරයි. මෙතනින් හරි බේරිලා ඉන්න පුළුවන් නේ මට. බුද්ධිය තියෙන එකද හොඳ, බුද්ධිය නැති එකද හොඳ කියලා ඕලොම කල්පනා කරලා බලන්න. සම්මුති ලෝකේ අර කතා කරන එකට වඩා වෙනස් විදිහ එකක් මේක. මේක බුද්ධියේ කෙලවර, කෙලවරණු උඩට ගිහිල්ලා. බුද්ධ අග්ග කියන ස්වභාවයෙන්, බුද්ධ කියන ස්වභාවෙනුත් එහාට ගියාම තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. බුද්ධ කියන ස්වභාවයට කියලා ආපු අය හිටියයි කාලේ. සත්බුදුවරු එහෙම කියලා හිටියේ ඒ කාලේ. බුද්ධ, අපේ බුදුහාමුදුරු බුද්ධ නෙමේ, සම්මා සම්බුද්ධ. අන්න ඒකයි වෙනස. අරගොල්ලෝ බුද්ධ, බුදුහාමුදුරු සම්මා සම්බුද්ධ. ඒ එන්ඩ් එකෙන් එහාට ගියා අනන්ත ජින. ඒක තේරුම් ගත්තෙත් අදනේ. බුද්ධයි සම්මා සම්බුද්ධයි ගැන දෙන්නේ. බුදුන් කියන්නේ එක්කෙනෙක්. බුදුවරු ඕන තරම් හිටියා. ඕන කෙනෙකුට බුදුන් කියා ගන්න පුළුවන්. බුද්ධියේ කෙලවරට ගිහිල්ලා එයා ඉන්නවා. බුදුහාමුදුරු කිසිම දෙයක් පඤ්ඤා විමුක්ති ඒසා සම්මා සම්බුද්ධ. උන්වහන්සේට තියෙන හැම දෙයක්ම සම්මා කියන ගුණයෙන් යුක්තයි. සම්මා සතිය, සම්මා සමාධිය නේද, සම්මා ආජීවය, සම්මා වායාමය, ඈ සම්මා වාචාව, සම්මා සංකප්පය, සම්මා දිට්ඨිය ආදී මේ ඔක්කොම කතා කරන්නේ සම්මා කියන ගුණයෙන්. සම්මා බුද්ධ, සම්මා බුද්ධ, සම්මා සම්බුද්ධ. ඔබටත් කෙනෙක් වෙන්න ඕන නම් කවදාවත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඇයි? එයාට කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඔබේ පරමාර්ථය වෙන්න ඕන. මගේ පරමාර්ථය නොකිසිවෙකු වීමයි කියන බලන්න. මගේ පරමාර්ථය නොකිසිවෙකු වීමයි. අර මගේ කියලා එක සම්මුතියෙන් පාවිච්චි කරාට ඒක වැඩි එල්ලෙන්න එපා. මගේ පරමාර්ථය නොකිසිවෙකු වීමයි. ඒ බණ මොකටද කියන්නේ? ඒ බණ කියන්නේ නොකිසිවෙකු වන්නට. ඒ භාවනාව මොකද්ද? ඒ භාවනාව නොකිසිවෙකු වන්නට. ඔයගොල්ලන්ගේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? නොකිසිවෙකු වීමයි. මං කටපාඩම් කරලවත් දෙන්නම්, ඊට පස්සේ කවුරු හරි අහුවොත් කියන්න. නේද? මොනවද ආනන්ද හැඳුරු කියන්නේ? නොකිසිවෙකු වීමයි. ඒ ඔයගොල්ලෝ කැමතිද? ඔව්, අපි කැමතියි. එනිසානේ යන්නේ. එනිසානේ අහන්නේ. නොකිසිවෙකු වන්නට, නොකිසිවෙකු වන්නට. මේ කතා කරන්නේ ආධ්‍යාත්මයක් ගැන. නොකිසිවෙකු වෙලා පරීක්ෂා කරන්න ආවට කමන්නේ. නොකිසිවෙකු වෙලා නම් එන්න එපා. එතකොට අපි කිසිවෙකු වෙච්ච අයට මුහුණ දෙන්නේ කිසිවෙකු වෙලාම තමයි. ඇයි? එයාට නොකිසිවෙකු වෙලා මේ මුහුණ දෙන්න බෑ. තේරුණා නේද? නොකිසිවෙකු වෙලා සටන් කරන කෙනෙක් එක්ක නොකිසිවෙකු වෙලා සටන් කරන්න පුළුවන්. කිසිවෙකු වෙලා සටන් කරන කෙනෙක් එක්ක කිසිවෙකු වෙලා සටන් කරන්න පුළුවන්. ඒ නිසා සම්මුති ඥානයක් දන්නවා, සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් සම්මුති ඥානයක් දන්නවා, පරමාර්ථ ඥානයක් දන්නවා. දෙකම භාවිතා කරන්න පුළුවන්. රජුන්ට රජමාලිගේ ඉන්නත් පුළුවන්, පදික වේදිකාවේ අවිදගෙන යන්නත් පුළුවන්. හැබැයි පදික වේදිකාවේ ඉන්න කට්ටියට රජමාලිගේට යන්න බෑ. ඔන්නයි රජුරුවන්ගේ තියෙන චාන්ස් එක. ඒ නිසා සම්මුති විදියට බලන්නත් පුළුවන්. බුදු කෙනෙකුට උත්තරීතර ලෝකෝත්තර භාවයට ගිහිල්ලා ඉන්නත් පුළුවන්. හැබැයි සම්මුතිය ඉන්න කට්ටියට උත්තරීතර ලෝකෝත්තර සමාධියකට යන්න බෑ. සම්මුතියම තමයි ඉන්න තියෙන්නේ. එන්න ඕකයි වාසිය. දැන් මේ සත්‍ය අවබෝධ කරගත්තට ඒකයි. අලුත් ගයක් හදාගත්තොත් අලුත් ගෙට යන්නත් පුළුවන්, පරණ පැලට ඇවිල්ලා යන්නත් පුළුවන්. හැබැයි පරණ පැලේ විතරක් නම් ඉන්නේ. එයාට අලුත් ගයක් නැති හින්දා එතෙන්ට යන්න විදියක් නැහැ. ඔකයි රහස. ඒ නිසා සම්මුති බහර තුල, සම්මුති ස්වභාවය තුල ඉන්න පුළුවන්. ඉතින් සත්‍ය අවබෝධ වුණාම ඉන්න කියලා කියනවා තමන් හදාගත්තේ සත්‍ය අවබෝධය තුළ. එතකොට රැකවරණේ තියෙනවා කියලා බුදුහාමර දේශනා කර අර කුඩා වටුගුරුල්ලෙක්ගේ කතාවේ. ඌ එළියේ පොඩි සංචාරයක් දාන්න ගියාම ගිජුලිහිණියෙක් ඇවිල්ලා අල්ලගත්තා. අල්ලගත්තාම කිව්වා, අයියෝ මට ඉන්න තියෙන තැන හිටියනම් මට මේ කරදරේ වෙන්නේ නැහෙනේ කියලා. ආඹ කොහේදී මට අල්ලගන්න පුළුවන් යාපලයන් ගෝ කියලා අතෑරියා. අතෑරියට පස්සේ නේ ටිකක් දුර ගිහලා කිව්වා, දැන් එන්න මං අල්ල ගන්න පුළුවන් නම් කියලා. ඊපස්සේ එනකොටම කර වැඩේ. අර පස් ගුලක් අස්සේ එයා හදාගෙන තියෙන එයාගේ කුටි අස්සට එයා ගිජුලිහිණිය එද්දි රිංගුවා. රිංගුවා ගිජුලිහිණිය ඇවිල්ලා අර පස් කන්දේ වැදිලා මලා කියලා සටහන් වෙනවා නේ. ඉතින් අර ඒ වගේ තමයි ධර්මයේ කියන්නේ සුරක්ෂිත තැනක්. ධර්මයේ කියන්නේ තාධ්‍යාත්මික හොඳ සුරක්ෂිත තැනක් වෙන්න තුනේ. සුරක්ෂිත තැන. නමුත් ඉතින් මේක නොතේරෙන අයට කියන්න යන්න ඕනත් නෑ. අකමැති අය නිවන් දක්කන්නත් හොඳ නෑ. ඒක මිනිස්සෙක් එක්ක දිගට දිගට මං තර්ක කළා ඒ මිනිස්සයා පැරදුනා. ඒ මිනිස්සයා අවසානයේ අහනවා, මම නිවන් මේ අපාය යන්න කැමති නම් ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා ඇහුවා. මං කිව්වා, එන ගිහිල්ලා වරෙන් කියලා. එක නේද තර්කය? අපාය පෙන්නලා මනුස්සයට ඒකට මිදෙන්න ධර්මයේ දේශනා කරනකොට මනුස්සයා අහනවා, මං කැමති නම් මොකද කියන්නේ ඔබ වහන්සේ යන්න? යන්න කැමති අය ඉන්නවා. තිරිසං ආත්ම ලබන්න කැමති අය ඉන්නවා. ඈත ගම්වල ඉන්න කොළඹ බල්ලෝ වෙලා උපදින්න කැමති අය. කාන්තාව ඉන්න පිරිමි වෙලා උපදින්න කැමති අය. පිරිමි ඉන්න ගෑනු වෙලා උපදින්න කැමති අය. බැඳීම වැඩි වෙලා එක කුස එකට උපදිමි කියලා ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවා. ඊට පස්සේ තමයි ඔය ඩබල් එකට වෙලා එන්නේ. ඔය ඉතින් ඉතින් අපිට එතකොට වෙන් වෙන්නේ නැහැ. ශරීරයෙන්ම එකටම ඉන්න රදාගානිකෝ එකට කාගෙන වීගෙන. එහෙම ශරීර එකට බද්ධ වෙච්චයි ඉන්නවනේ. එකම උදරය ශරීරයේ එකම ඔක්කොම ටික. දෙන්නත් එක්කම යන්න ඕන හැමදේම කරගන්න. ඔබේ ප්‍රාර්ථනාව මොකද්ද? ඒ ඉෂ්ට වේවි. තේරුණානේ? ඔබේ ප්‍රාර්ථනාව මොකද්ද? ඒ ඉෂ්ට වේවි. මේක ස්වල්ප දෙයක් නොවන බව මතක තියාගන්න. ඔබේ උත්සාහය බුදුවරු ආර්ය ශ්‍රාවකයෝ කරන ලද උත්සාහයෙන් තාම 100ට එකක්වත් නොවේ බව ඔබ තේරුම් ගන්න. අඳුම තරමේ ආනන්ද හැමදුරු කරපු උත්සාහයටවත් සමාන වුණොත් විතරයි සත්‍ය අවබෝධ වෙන්නේ. අපි එකම කන්දක් කියලා හැදුවොත් වෙන තුනේ එදා හිටපු ආර්ය ශ්‍රාවක නැගපු කන්දම අදත් අපි නගින්න ඕන. දැන් බුදුහාමුදුරු ඉන්න කාලේ තිබුණනේ එවරස් කන්ද නේද? ඒ තරම්ම උසට තිබ්බා. ඉතින් ඒකම අදත් ඉන්නකන නගිනවා නම් අදත් ඒකම තමයි, ඒ කන්දම තමයි නැගගෙන යන්න වෙන්නේ. ඒ වගේ තමයි වෙන තුනේ සද්ධර්මයේ ඒ ශ්‍රද්ධාව අඩුවෙන් දකින්න, වීරිය අඩුවෙන් දකින්න ක්‍රමයක් එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. පහසුකම් තියෙනවා දැන්. ඒක නිසා ලේසි. නමුත් ශ්‍රද්ධාව අඩුවෙන් වීරිය අඩුවෙන් දකින්න බෑ. ඒ නිසා හොඳට සම්මර්ෂණයෙන් යුක්තව සිහියෙන් යුක්තව ප්‍රගුණ කරගන්න කුසලයේ පිරිහවා ගන්නේ නැතුව ඉන්න එකත් ලොකු දෙයක්. ඊළඟ සතිය වෙනකොට, ඊළඟ මාසෙ වෙනකොට පිරිහවා ගන්න හොඳ නෑ. වැඩේ වෙන්නේ මෙතනින් කුසලයේ ගොඩනගාගෙන එළියට බහලා ගියාට පස්සේ ආයේ අර තෙල් ටැංකිය ෆුල් ටැංක් ගහලා ගියාම ඊට පස්සේ ආයේ එන්නේ සීරෝ වෙලානේ සෙඩ් එකට. ඒ වගේ තමයි අපේ උදවියත් මෙහෙ ඇවිල්ලා ටැංක් එක පුරව ගන්නවා. මනසට බලය, ශක්තිය, ශ්‍රද්ධාව, සිහිය පුරව ගන්න ගිහිල්ලා එනකොට ආයේ එනකොට ටැංකිය නෑ, තෙල් කඳුලා. එහෙම වෙන්න බෑ. ටැංකිය උතුරලා යන්නම තෙල් ගහ ගන්න නම් පුරව ගන්න නම් හොඳටම අපි මේ හිනෙන්න දෙන්න හොඳ නෑ. අපි තුල තියෙන අපි හිතන බැලුම් බෝලය පුම්බල පුපුරවන වැඩක් කියලා වගේ වැඩක් කියලා මේ මනස අවබෝධයටපත් කිරීම. ඉතින් සතියක් යනවා, ටිකක් පුම්බනවා යනවා. ඉතින් ඒක ඇතරලා ගියාම ආයි හුලන්ට යනවා, සූස් ගාලා ආයි අටි දවසෙත් ඇවිල්ලා ටිකක් පුම්බල දාලා ආයි යනවා. එහෙම ගියොත් එහෙම ඔක පිපිරෙන්නේ නැහැ. එක දවසක් යා මාංශේලා දිගටෝම මේක පුපුරනකම්ම පිම්බුවොත් විතරයි මෙයාට මේක පුපුරව ගන්න හැකියාව තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මටත් ඒ කාලේ උපදේශයක් ලැබුණා. ඔබ වහන්සේ අහනවා කුසලයේ පිරිහෙනවා, ආයි අහනවා ආයි කුසලයේ පිරිහෙනවා, එහෙම නෙමෙයි වැටෙන්න දෙන්න එපා කිව්වා. ඊට පස්සේ කර වැඩේ මම අද අරගෙන යන ධර්මයේ වැටෙන්න දෙන්නේ නැහැ. දිග්ගටම ධර්මයේම ඉන්නෝ, ධර්ම සිහියම ඉන්නෝ, ධර්මයේම කල්පනා කරනවා. ධර්මයේ තුලින් අර ගොඩනගාගත්ත මානසික ශක්තිය බලයේ විදියටම මම තියාගන්න. බස් එකක ගියත් මොකෙක් අදියා බලන්නේ. තේරෙනා නේද? මේක බිබිලි ඇඳවම 100න් ඉන්නවා. සමහර කට්ටියකින් තරහින් ඉන්නවා, බුම්මන් ඉන්නවා කියලා පේන්නත් ඇති. කොහොම හරි සති දෙක තුනක් එකට ගැට ගහගත්තා. නැත්තම් මේම රිලීස් කරපු ගමන් ආයි අරක පිරිනවා. තේරෙනවා නේද? මේ උපාය මාර්ග මේ කියලා දෙන්නේ සත්‍ය අවබෝධයට. ඊට පස්සේ තමයි වෙනතුනේ අර ශක්තිය ගොඩනැගුණේ. මෙන් අහනවා ඇද්ද ලේසි ක්‍රමයක් නැද්ද හාමුදුරුවනේ කියලා. ලේසි වෙන තුනේ තමන්ගේ තියෙන ක්ලේශ දාහයන් උපාදාන ශක්තියින් ටික අතහැරලා දැම්මනම් නිවන් දකින්න එක හරිම ලේසි. සියල්ල අතහැර දැම්මනම් නිවන් දකින්න එක ලේසි. සිතෙන් මතකයෙන් නෙමෙයි සිතෙන් ඔබට පුළුවන්ද බුදුහාමුදුරුවන්ට සියල්ලම පූජ කරන්න? ඔක්කොම කාන්තාවක් හිතනවා තමගේ ගේ දොර ඉඩකඩම් ඔක්කොම මහත්යත් එක්කම පූජ කරනවා බුදුහාමුදුරුවන්ටම. බුදුහාමුදුරුවන්ගේ වැඩ කරගන්න මහාන වෙන්න හරි පූජ කරනවා. පුළුවන්ද ඔබට පූජ කරන්න? ඕමනේ. ඒකට මහත්තුරුත් කල්පනා කරන්න ඕනේ තියෙන දේවල වස්තු ඔක්කොම එක යනෝනත් මහල වෙන්නත් කැමති නම් ඒත් ඔන්න සාසනයටම පූජ කරනවා. එහෙම කවුරුත් නැත්තම් තමන්ට තියෙන දේවල වස්තු ඔක්කොම ටික බුදුහාමරන්ට පූජ කරනවා. ආයි හම්බ වෙන්නේ නැහැ. සාංගිකයි නේ ආයි ගන්න හම්බ වෙන්නේ නැහැ. තේරෙනානේ? පුළුවන්ද එහෙම පූජ කරන්න? හරි. ඊළඟට තමන්ට පුළුවන්ද පූජ වෙන්න? බුදුහාමුදුරු මෙතෙන්ට වඩිනවා. මේෂණයෙන්ම ජීවිතය වෙනස් කරගන්නවා. බුදුහාමුදුරු පසුපස වඩිනවා. පුළුවන්. ටෙලිෆෝන් එකත් අරන් බැංකු පින් කාඩ් එකත් අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකත් අරන් කොහෙද යන්නේ? දුවා මම මේ යනවා මේ බුදුහාමුදුරුවන්ගේ පස්සේ යනවා මේ කොහෙද යන්නේ? දන්නේ නැහැ. කොහේ හරි ගිහිල්ලා බුදුහාමුදුරුවන් අතර වෙනකම් යනක අපිත් අතර වෙනවා. ඔව්. කෑම බීම බුදුහාමුදුරුවෝ කන දෙයක් අපිත් කනවා ඉතින් හොයාගෙන. බුදුහාමුදුරුවන්ට ඉතින් හම්බ වෙද නැද්ද දන්නේ නැහැ ඉතින්. නිකන් උපකල්පනයක් කරලා බලන්න හරියට නිකන් අව්‍යාජ ලෙස. ඇත්තටම සූදානම් නැහැ නේ. නෑ මොන සූදානම්ද? ඔය බොරුගේ බොරු කියන්නේ. බොරු කියන්නේ. කෙරෙන්නේ නැහැ බොරු. මෙතන ඉඳන් අතුරුගිරියට දන ගන්න පුළුවන්ද කියලා අහුවාම රෑට රෑට දන ගන්නද කියලා අහුවාපුවා. අගේනේ අද ටිකක් දනගාලා හෙට ටිකක් දනගාලා එහෙම දවස් කීපයකින් දන ගන්න පුළුවන්ද නේද? එහෙම අනම් තමන් ඕ තමන් ඇත්තටම අව්‍යාජ ලෙස බලන්න තමන්ට එහෙම අත්හැරීමක් කරන්න පුළුවන් මනසක් තියෙනවද? බුදු කෙනෙක් ළඟ ඉන්නකොට පින්නතුනේ ඒ තියෙන මිහිර නිසා ඒ මිහිර හඳුනගත්තොත් ඕන කෙනෙක් කැමති වෙනවා. බුදු කෙනෙක්ගේ වදන් හරීම මිහිරි. ඒ නිසා ඒක අහගෙන ඉන්න හරීම ආසයි. අහගෙන ඉන්න ආසයි. ඒ නිසාමනේ අර වක්කලි හාමුදුරු වගේ නේ ඉඳලා තියෙනවානේ. බුදු හාමුදුරු හරි ලස්සනයි. උන්වහන්සේගේ දිහා බලාගෙන ඉන්න පුළුවන් ඇස් දෙක පියන් නැතුව. කියන්න නැති තරම් ලස්සනයි. කියන්න බැරි තරම් ලස්සනක් තියෙනවා. පැහැබරයි. ඒ මේ පේෂල් කරලා අරෝමයෝ කරලා නෙමේ. ඒ ලස්සන එන්නේ ආධ්‍යාත්මය තුලින්. දැන් අපි දැකලා තියෙන නිකන් කුණු රොඩු ගොඩවල් මැද දුප්පත් පැලවල් වල ඉන්න ලස්සන ළමයිනේ. ආන්න දත් මැදලත් නැහැ, මුණ හොදලත් නැහැ හරියට. ඒ වුණාට මාර ලස්සනයි. කැමරා ශිල්පියෝ ඒ වගේ ෆොටෝ ගහගෙන ඇවිල්ලා ජාත්‍යන්තර තලයට ගෙනියන්නේ. ඒ වගේ මනස, මනස නිකෙලෙස් ලස්සනකුත් තියෙනවා, කෙලෙස් වලින් ඇති වෙන ලස්සනකුත් තියෙනවා. දෙකක් තියෙනවා. හරි, දැන් පින්නතුන් දැනගන්න ඕන තියෙන කාරණයක් තියෙනවා නම් අහන්න. සමාධි වෙනවයි නිරෝධ වෙනවයි කියන එක හරියි. දැන් නිරෝධ මාර්ගයේම වුණත් ඒක පරිපූර්ණ භාවයටපත් නොවුණු අවස්ථාවේදී අපි කියන්නේ ඒත් සම්මා සමාධි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ දැන් පරිපූර්ණව සම්මාදිට්ඨික නොවි, නමුත් සම්මාදිට්ඨික වෙවි පවතින්න පුළුවන්නේ. පරිපූර්ණ සම්මා සංකප්පය නොවි, නමුත් සම්මා සංකප්පයට අවතීර්ණ වෙමින් ඉන්න පුළුවන්. තේරුණානේ? අන්න හරි. එතකොට සමාධියේ කෙලවර ට ගමන් කිරීම සඳහා ඒ සමාධිය තුළ සිටින කාලය තුළදී අපිට කියන්නේ ඒක සමාධි මාර්ගයක්. එහෙම නැත්නම් ඒක නිරෝධයටපත් වෙලා නැහැ තාම. තාම මේක සමාධිගත කරමින් යන්නේ. දැන් හරියට අපි කියතොත් නුවර පාරේ ඉන්නේ අපි. කට්ටේ හිතනවා ඔයා මේ හදිසි නුවර ගියාද? නෑ, මම නුවර පාරේ ඉන්නේ, කොළඹ ඉන්නේ තාම. හැබැයි නුවර පාර කැන්ඩි රෝඩ්. අපි ඉන්නවා ගාලු රෝඩ්. ඔයා ගාල්ල ගියාද මේ ඩිංගට? නෑ නෑ, ගාලු රෝඩ් මම කොළඹ ඉන්නේ, කොළු පිටි ඉන්නේ. ඈ, ගාලු රෝඩ්. නමුත් ඒක එතන නෙමෙයි. ඒක නිසා සමාධිය ගත වෙන කාලය තුළට කියන්නේ, එතෙන්ට එන්ටර් වෙන කාලයට. හැබැයි අරකේ තමයි අර නිරෝධයට අවශ්‍ය කරන ප්‍රතිපාදන මාර්ගයේ තමයි ඉන්නේ යා. ඒකට කියනවා සමාධිය. එහෙම තමයි ඒක පැහැදිලි කරන්න වෙන්නේ. සමාධි මාර්ගය කියන්නේ ඒ සමාධිය සම්මා සමාධි ගුණයෙන් යුක්ත මාර්ගයක්. ඇලීමෙන් තොර, ගැටීමෙන් තොර එකක් ඒක. නමුත් ඒක අර නිරෝධ සමාපatti කියන தത്വයට එනකන් තියෙන தত্ত্বයක්. දැන් අපි යුනිවර්සිටි යන මාර්ගයක් තියෙනවනේ, පන්ති ටිකක් තියෙනවනේ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග පන්ති ටිකක් තියෙනවනේ. ඒ ටික සමාධි මාර්ගය. සමාධි ටික කියලා කියන්න පුළුවන්. ඒක ඉතින් සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා, සම්මා දිට්ඨියක් තියෙනවා, සම්මා සංකප්පයක් තියෙනවා. ඒ ඔක්කොම පුරුදු පුහුණු කරනවා ඒ ටිකේදී. තේරෙනවනේ? පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ ඒක ලෞකික වශයෙන් වඩා ප්‍රබලයි. තේරෙනවනේ? ඈ? ආව තේරෙන්න පුළුවන්. තේරෙන්න පුළුවන්. ඒ ටික දුරු කරනවා. ඒ සමාධිය තුළ වාසය කරනවා. වැඩිපුර එයා ධර්මයේ තුළ ඉන්නෝ. ඒ කියන්නේ නොඇලී නොගැටී සිටිනවා. ධර්ම සමාධිය තුළ ඉන්නෝ. ලෝකෝත්තර භාවයේ තුළ ඉන්නවා. ඒ තුළ සිටින්නේ නිරෝධ සමාපත්තිය දක්වා සම්බන්ධන. නිරෝධ සමාපත්තියට සමවැදුණාම මොකද්ද වෙන්නේ? අත්දැකීම් පැහැදිලි කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ කවුරුත් ඒකට ගිහිල්ලා නැහනේ. මේ ලෝකේ හුස්ම ගන්න තිය අවස්ථා කීපයක් පෙන්වනවා. එකක් තමයි මෞකුසේදී හුස්ම ගන්න. තේරුණානේ? මෞකුසේදී හුස්ම ගන්න. අනිත් එක තමයි නිරෝධ සමාපත්තියේදී හුස්ම ගන්න. හුස්ම වැටෙන්නේ නැහැ. ඇයි හුස්ම වැටෙන්නේ නැත්තේ? එයා ඒ තරම් නිරෝධතාවයට පත් වෙලා ඉන්නේ. වෛද්‍යවරුන්ට එහෙම දුන්නොත් එහෙම කෙලිම මෝචරියට දානවා. මෙයාගේ හાર્ට් බීට්ස් මුකුත්ම නැහැ, වැඩ කරන්නේ නැහැ, මෙයා මැරිලා කියලා. ඒ වුණාට උත්තාන කර්මයක් තියලා තේන ටක් ගාලා අර මාළු වර්ග ඉන්නවා පිටතුන් දැකලා තියෙනවද දන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් අවුරුදු ගණන් පස් යට මඩ යට හැංගිලා ඔය ඉන්නවා ඉඳලා කන එනවා ආයේනේ. ඒ යා නිරෝධ සමපත්තිය ඉන්නවා එහෙම නෙමෙයි. ඒ සතාගේ හැටි ඒ. හරිද? ආයෙ වතුර ටික ආපු ගම වතුර ආපු ගමට යනගේ මේ පණ ගහලා එනවා. ආන් ඒ වගේ එක ලක්ෂණයක් තමයි මේ අපේ තියෙන විඥාන කර්මයේ බලයේ තියෙන ඒ ශක්තිය නිවල දැම්මට පස්සේ හાર્ට් එක එහෙම එහෙම ස්ලෝ වෙලා හෝම් නතර වෙනවා. නතර වුණාට මැරෙන්නේ නැහැ. ආයිත් මෙයා හිමින් සැරේ සිහිය ගන්න මොහොතදී මෙයා පොඩ පොඩ මේ අවදි වෙලා එයා විසින්ම නෝමලි එකේ ඩගඩග ගාලා එන ලොකු මට්ටමට මෙනවා. අද්දගලා නැහැ කොහක් ස්පීඩාලේ. හා ඕවා මෙන්න ස්පීඩාලේ දකින්න. ඕවා ඉගෙන ගන්න ඕන මේ. මෙයා ස්ලීප් වෙනවා. හાર્ට් එක ස්ලීප් යනවා. දැන් අපි නිදාගත්තත් හાર્ට් එක ස්ලීප් යන්නේ නැහනේ. මෙතෙන්දි කෙලින්ම හાર્ට් එක ස්ලීප් යනවා. එතකොට වෛද්‍යවරයෙක් ඇවිල්ලා බලලා කියයි පල්සස් නැහැ, මෙයා මැරිලා. එහෙම බුද්ධ කාලේ වෙච්ච අවස්ථා තියෙනවා. නිරෝධ සමාපත්තියේදී භික්ෂුවක් මැරිලා කියලා මේ බණ කතාවක් තියෙනවා. මේ හිටපු ගොපුළු කොල්ලෝ ටිකක් දර මේව දාලා ගිනි තියන්න හදලා. එහෙම මැරිලානේ. මේ බැලුවා මුකුත් වැඩ කරන්නේ, තට්ටු කරලත් බැලුවා මුකුත් නැහැ. මොකද මේ අදිෂ්ඨාන කරා මේ අදිෂ්ඨාන කාලය තුල උන්වහන්සේලා එකේ ඉන්න වැඩ ඉන්නවා. නිරෝධ සමාපත්තියේ. එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ මේ අනිත් අයට. අනිත් අයට පුළුවන් සෝවාන් මාර්ගඵල සමාපත්තියක් තියෙන වෙනම. සකදාගාමි වෙච්ච කෙනාට සකදාගාමි සමාපත්තියක් තියෙනවා. ඈ අනාගාමි කෙනාට අනාගාමිඵල සමාපත්තියක් තියෙනවා. අරහත් ඵල සමාපත්තියක් තියෙනවා. අන්න අරහත් ඵල සමාපත්තියදී තමයි නිරෝධ සමාපත්තිය සමවදින්න පුළුවන්. එතකොට මේ සමාපත්තිය වෙනස්. තේරුණානේ? ඒක සංයෝජන අඩුතරමර තමයි තියෙන්නේ. ඒක අද්භූත දෙයක් නෙමෙයි. සංයෝජන විග්‍රහයත් එක්ක තමන් බලන්න තමන් සංයෝජන කීයක් අඩුවෙන් සෝ එකද ඉන්නේ කියලා මේ. ඒක පුරුදු කරන්න. ඒක පුරුදු කරනකොට ඊළඟ සමාපත්තියට තමන් වර්ධනය වෙනවා. තේනානේ? ඔව් ඒක ඉතින් ඒක තව ක්‍රමයක් තියෙනවා. මගේ මාළුන්ටත් පුළුවන් කියලා. ඔව් ඒ වගේ මේකට තව ක්‍රම තියෙනවා. ඒක නිසා එකම සිද්ධාන්තය වුණාට සියල්ලට එක වගේ ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ටත් පුළුවන්. නේව සංඥා නාසඤ්ඤායතනෙත් මේ හා සමාන අත්දැකීමක් තියෙන්නේ. එතනත් හાર્ට් බීට් නතර වෙලා තමයි ආ ශරීරෙනුත් අයින් වෙලා යනවා. නේව සංඥා නාසඤ්ඤා එළියට යනවා. පොඩි සම්බන්ධතාවයක් තියාගෙන. ඒත් ඒ වුණාට මීට වඩා වෙනස් ඒක. මේකට වඩා වෙනස්. ඒක අරමුණක් එක්ක බැඳිලා එළියට ගිහිල්ලා තියෙන්නේ. ගොඩ නැගිලා තියෙන්නේ ප්‍රඥා වර්ධනය වෙලා නෙමෙයි. එයා සමාධිය වර්ධනය කරගෙන මෙතන වෙලා තියෙන්නේ මේ අර නීවරණ ධර්ම ප්‍රහාණය කරගෙන ගිහපු ගමනක්. ඉතින් නොයෙකුත් ක්‍රම තියෙනවා. ඔය සර්පයෝගයම සිහි මුර්ජා වෙනවා කියලා එකක් වෙන්නේ. ඒත් එහෙමනේ ඔක්කොම නතර වෙලා හાર્ට් බීට් නතර වෙලා ඔක්කොම නතර වෙලා මිය ගියා හා සමාන වෙනවා. ඊට පස්සේ රුක්කත්තන පෙට්ටියේ දාලා වලලාන්න කියලා දෙන්නේ. ඔක දැම්මට පස්සේ අර විස උරලා ඒක මිය නැගිටිනවා. අපි ගම්පලාතක එක දිහාක වෙලක් තියෙනවා එහෙම සිද්ධිය. වෛද්‍යවරයා මැරිලා කියලා කියනවා. නමුත් එයා තියෙනවා. මම දන්නේ කතාවක් තියෙනවා 100ට යම් ප්‍රතිශතයක් මේ පණ පිටින් කට්ටිය පොචරියට යනවා කියලා. පණ ගන්න පුළුවන් අය එහෙම තියෙනවා ලෝකේ. නෑ නෑ එහෙම වෙන්න බෑ ආඳුරු කියලා වෛද්‍යවරු නම් ගියේ. නෑ එහෙම වෙනවා. තේරුණා නේද? ඒක නිසා වෙන්නේ නැති මං හිතන විදිහට ෂණිකවම කපන්න නැතුව යම් යම් අය යම් කාලයක් තියලා තියන්නත් ඕන. සමහරලාට එහෙම දේවල් තියෙනවා. ඉතින් මේ ඔය වගේ ලස්සන ගමන් මගක් තියෙනවා. ඉතින් ඒක පාද ගන්න ඕන, දියුණු කර ගන්න ඕන. ඉතින් කෙලවරේ තියෙන දේවල් ඉතින් කිව්වම කතන්දරය බවට පත් වෙනවා ඒවා. මේ ඉතින් අදාද තමන් පරිවර්තනය වෙන්න ඕන නිරෝධයට. තමන් දහමත් එක්කම ඉන්න. දහම කියවෙන්නේ උතුම් දේ. ඒ උතුම් විදියට පරිවර්තනය වෙන්න, උතුම් තත්ත්වයේ මනස තබා ගන්න. තමන් අවසානයේ පරිපූර්ණ සත්‍ය අවබෝධයකට පත් වන්න, සතර අපායෙන් නිදහස් වන්න. තමන්ට තමන් ආලෝකයක් වෙන්න, සැනසීමක් වෙන්න, ඒවිට තමන්ට තමන් පිහිට උනා වෙනවා, ආදරය කළා වෙනවා, ගරු කළා වෙනවා. අත් දීපා විහෙරත තමන්ට තමන් ආලෝකයක් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සෝපත්තේ දින ධර්ම දේශනාහා භාවනා වැඩසටහන, ඒ වගේම ගිලම්පස දායකත්වයන් දක්වමින් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව රජිත් ප්‍රියන්ත කුමාර සිල්වා පිරිවත් මහත්මයා දායකත්වයෙන් දක්වමින් කටයුතු කරනවා. එතුමන්ගේ ප්‍රධාන අරමුණක් බවට පත්වන්නේ එතුමන්ට සත්‍ය අවබෝධ කර ගැනීම වෙනස. මේ දහම් කුසලයේ හේතු වාසනා වේවා කියලා අපිත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් සත්‍ය අවබෝධය පිණිස මේ දහම් කුසල් හේතු වාසනා වේවා, මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පුණ්‍ය ආනුමෝදනා කිරීමට අප අතරින් සමුගත් ඒ පින්වත් රජිත් ප්‍රියන්ත කුමාර සිල්වා මහත්මයාගේ ආදරණීය පියාණන් වන ගුණදාස කුරේ පියාණන්ටත්, ඒ වගේම මෑණියන් වන තෙස්ලින් කුරේ පින්වත් මෑණියන් ඇතුළු ඒ වංශ පරම්පරාගත ඥාති සියලු දෙනාගේම භවගමන සුගතිගාමී වේවා, සද්ධර්ම ඇසුර ලැබේවා ප්‍රාර්ථනීය බෝධීන්, සැපයෙන් නිවනට පත්වේවා කියන උතුම් ප්‍රාර්ථනාව එසේම වේවා කියනවා. ඒ වගේම ආනන්ද හාමුදුරුවන්ටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරමින් කටයුතු කරනවා. ඉතින් අපි එතුමන්ටත් එතුමන්ගේ පවුලේ හැම දෙනාටමත් එතුමන් දහමට යොමු කරලා කටයුතු කරන මේ මහත්මයා ඇතුළේ හැම පවුලේ හැම දෙනාටමත් මේ ස්ථානීයට සහ සම්බන්ධව ධර්මය අහන හැම දෙනාටමත් ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් සද්ධර්ම අවබෝධයත් අදාදම සැලසේවා. ධර්මාලෝකයෙන් සැනසීමට මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතෝ සම්සාර.